pensado. දෙදහස් විස්ස වසරේ දෙවෙනි මාසේ 23 වෙනිදා සීල භාවනා දේශනා වැඩසටහන. මේ දේශනාව තුළ සීලය දියුණු කරන නිසා සීල වැඩසටහනක් වෙනවා. භාවනාව දියුණු වන නිසා භාවනා වැඩසටහනක් වෙනවා. ඒ වගේම ධර්ම දේශනාවක් සිදුවන නිසා සද්ධර්මානුශාසනාවක් දේශනාවක් බවට පත් වෙනවා. මේ සියල්ලම සපුරා ගන්න තමයි අපි මෙතැන් සිට පුරා හෝරා දෙකහමාරක් පමණ කාලය ගත කරන්න බලාපොරොත්තු වන්නේ. පරම සුඛය සොයන පින්නතුන් පිරිසක් නිබ්බානං පරමං සුඛං. ජීවිතේ නොයෙකුත් සැනසිලි ජීවිතේ ලබලා අපි ඇත්තෙන්ම මේ හොයන්නේ ජීවිතේ පරම සුඛය. සැපයක් අපි හොයන්නේ පින්නතුනේ, දුකක් නෙමේ. දුක සොයන්න ඕනේ නැහැ, දුක නිතැතින්ම ලැබිලා තියෙන්නේ. ස්වභාවයෙන්ම දුක ලැබිලද නැද්ද? අත්විඳිනවද නැද්ද? ස්වභාවයෙන්ම අපි දුක අත්විඳිනවා. ස්වභාවයෙන්ම දුක ලැබිලා තියෙනවා. අපි ඒ දුකෙන් ගැලවිලා පරම සුවය සොයනවා, නිබ්බානං පරමං සුඛං. මේක පින්නතුනේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කිරීම තමයි අපට තියෙන අභියෝගය. මේ ශ්‍රී ලංකාවාසී සියලුම දෙනා ධර්මය දන්න අය, ධර්මය නොදන්න අය නෙමෙයි. පළවෙනි වසරට හරි දහම් පාසල් ගියා නම් ගෙදරට දානයක් මානයක් හරි දෙන්න හාමුදුරුවෝ වඩම්මවලා තියෙනවා නම්, දවසක් හරි පන්සලකට ගිහිල්ලා පැයක් හරි බණ අහලා තියෙනවා නම්, ඒ සියලු දෙනාම යම් ප්‍රමාණයක ධර්මය දන්නවා. පිරිතක් අහලා තියෙනවා නම් ඒ ඇත්ත ධර්මය ගැන දන්නවා. ඒත් නැත්ති කුමක්ද? ප්‍රත්‍යක්ෂතාවය. අනිත්‍යය කියන්නේ මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂනේ. නිර්වාණය කියන්නේ කුමක්ද කියලා ප්‍රත්‍යක්ෂනේ. අකාලිකයි කියන්නේ කුමක්ද කියලා ප්‍රත්‍යක්ෂනේ. ලෝකෝත්තරයි කියන්නේ කුමක්ද කියලා ප්‍රත්‍යක්ෂනේ. සෝවාන් කියන්නේ, සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ කියන්නේ කුමන්ද කියලා ප්‍රත්‍යක්ෂ නැහැ. ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. මාර්ගඵල හතර ප්‍රත්‍යක්ෂ නැතිවීම. පින්නතුන් කවුරු හරි කල්පනා කරනවා නම් මේක නුවණින් දැන ගැනීමක් කියලා. එතනින් එහාට යන්න ඕන පින්නතුනේ. අපි මේක හදවතින් දැන ගැනීමක්. එහෙම නැත්තම් මනසින් දැන ගැනීමක්. සචිත්ත පරියෝ ධපනං. සචිත්තයෙන් තම සිතෙන්ම අවබෝධ කර ගැනීම. සිත වෙන තැනකනේ ගොඩක් අයගේ ඔළුව නම් තියෙනවා. ධර්මශාලාවේ දේශනාවේ ඔළුව තියෙනවා. සිත කොහෙද තියෙන්නේ? එහෙමනම් ගතත් සිතත් කන ධර්මයේ තුල තියනවා නම් අන්න ඒ උදවිය තමයි ධර්ම අවබෝධය කරන්නේ. කන් දෙකක් තියෙන සද්ධර්මයේ, සිතක් තියෙන සද්ධර්මයේ ගතත් ඇවිල්ලා භාවනාවේ අපි වාඩි වෙලා ඉන්නවා. ගතත් තියෙන ධර්මයේ. ඒ මිනිස්සු සැනසille පාගා දමලා දුක පසුපස දුවන්නේ. මෙන්න මේකට තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. වටිනා දේ විසිකර දමා නොවටිනා දේ පසුපස දුවනවා. මේකට කියන්නේ නොදන්න කම, අනවබෝධය, නොසැලකිලිමත්කම, වටහා නොගැනීම ආදී නොයෙකුත් කරුණු. දැන් විමසිල්ලක් නැතුව පාර පයින් කෙනාට අනුතුරු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ විමසිල්ලක් නැතුව ජීවත් වෙන කෙනාට සසර අනුතුරු සිද්ධ වෙනවා. වැරදි වටහා ගැනීම නිසා මුලාවටපත් වෙනවා. මිරිඟුව පසුපස දුවන මුවන් වාගේ. එතන තියෙන්නේ වැරදි වටහා ගැනීමක් නිසා ජලය කියලා රැවටෙනවා. නමුත් වැරදි වටහා ගැනීමක් එහි ජලය නැත. ඒ වගේ පින්නතුනේ. වෙන දෙයක් නෙමෙයි සසර සියලුම මුලාවන් වලට හේතුව අවිද්‍යාව, වටහා නොගැනීම, අවබෝධ කර නොගැනීම පින්නතුනේ. ඉතින් මේකට මොකද අපි කරන්න ඕන? ඔන්න සිහිය දියුණු කරනවා, සති සම්පජඤ්ඤය දියුණු කරනවා, අවදියෙන් ඉන්න පුරුදු වෙනවා තමන්ගේ සිත පිළිබඳව, ඉඳුරන් පිළිබඳව අවදියෙන් ඉන්න පුරුදු වෙනවා. හිත බලන්න අවදියෙන් ඉන්නකොට හිත කොහොමද වැඩ කරන්නේ කියලා. ඔය හිත දිහා බලාගෙන ඉඳලා ප්‍රකාශ කරපේව තියෙනවා පින්නතුනි බණ පොතේ. හිත දිහා බලාගෙන ඉඳන සමහර අය උපමා කරලා තියෙනවා හිත නගරයක් වගේ කියලා. ඇත්තටම හිත නගරයක් වගේ නෙමෙයිද? නගරයක් කොයි වගේද? ඒකත් බලන්න වෙලාවක් නැති වෙන්නේ නැති. නගරයක් බලන්න නම් ඔබ කරන්න ඕන නගරයේ තියෙන ඉහළ ගොඩනැගිල්ලකට ගොඩ වෙන්න. බල නැත්තම් එහෙම කරන්න. නගරේ මන්සන්දිය දෙස, නගරයේ දෙස හොඳට බලාගෙන ඉන්න පැය භාගයක් විතර. පොඩි නගරයක් කමන්නේ, ලොකු නගරයක් වුණත් කමක් නැහැ. ඒත් ඔබට මොකද පේන්නේ? විවිධ විෂම ස්වභාවයක් තමයි ඔබට දකින්න තියෙන්නේ හැම තිස්සෙම. මනුස්සයගෙන් මනුස්සයට විවිධයි. වාහනෙන් වාහනයට විවිධයි. ඒ වගේම වෙළඳ සැලින් සැලට විවිධයි. මාර්ග විවිධයි. විෂමයි. මෙන්න මේ විෂම තත්ත්වය, මේ විවිධත්වය ඔබේ මනස තුල ඔබ දකින්න ඕන. නගරයේ තෙරපීමට හසු නොවන කෙනෙක් වෙලා නගරයේ ඉහළ මහලක සිට නගරයේ දෙස නොඇලීමෙන් බලා සිටින කෙනෙක් වගේ තමන්ගේ හිත දෙස බලමින් සිත අවබෝධ කරන්න ඕන. සිත මගේද, සිතුවිලි මගේද? මේ ඇස කියන්නේ පින්නතුනි මස් ඇහැ නෙමෙයි. ඇස කියන්නේ යමක් දික්ටිගත වෙන ස්වરૂපයක් වේද, විඥානගත වෙන ස්වරූපයක් වේද අපි අන්නේකට කියන්නේ ඇහැ කියලා. නිරෝධ නොවු ඇසක් තියෙනවා, නිරෝධ ඇසකුත් තියෙනවා. දැන් රහතන් වහන්සේලාට තියෙන නිරෝධ ඇසක්. අනිත් උදවියද තියෙන්නේ නිරෝධ නොවු පෘතජ්ජන ඇසක්. එහෙම කන කියන්නේත් එහෙමයි. හුදෙක් කනට ශබ්ද ඇසීම පිළිබඳව නෙමේ, ඒ සෝත විඥානය තුල හට ගන්නා වූ උපාදාන ලක්ෂණයටයි පිටුනේ කන කියලා කියන්නේ. සෝත විඥානය කියලා කියන්නේ. ඉතින් උපාදාන රහිතව ඉන්න පුරුදු වෙච්ච උදවිය ඉන්නෝ, උපාදාන සහිතව ඉන්න පුරුදු වෙච්ච උදවිය ඉන්නෝ. භාවිතා බහුලී කත කරන ආකාරයට තමයි එයාගේ ගුණය වැඩෙන්නේ. නිරෝධේ භාවිත බහුලී කත කළොත් නිරෝධේ වැඩෙනවා. නිකම් හරි වචනය තුල තරහව වර්ධනය කළොත් එහෙම තරහව වැඩෙනවා. ඇස තුලත් එහෙමයි. ඇස තුල යමක්ද වර්ධනය කරන්නේ ඒක තමයි වැඩෙන්නේ. ඉඳුරන් තුලම එහෙමයි පින්නතුනේ. සදායතන තුලම එහෙමයි. විවිධ සංවේදනා ඇබ්බැහි වීම තියෙනවා. කුසල් මහ රජතුමාටයි හිටපු අමාත්‍ය මණ්ඩලයටයි දවසක් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ලොකු ප්‍රශ්නය තමයි මේක අමාත්‍ය මණ්ඩලය අය සාකච්ඡා කර කර විනෝද සාකච්ඡාවක සිටියේදී මේ ප්‍රබලම ඉන්ද්‍රිය මොකද්ද කියලා. ඉතින් එක එක උදවිය එක එක විදියට ප්‍රකාශන ඉදිරිපත් කළා. මම කියන්නේ ඇහැ තමයි ප්‍රබලම ඉන්ද්‍රිය. මම කියන්නේ දිව තමයි ප්‍රබලම ඉන්ද්‍රිය. අපි ආහාරවලට වැඩි කැමති. සමහර කෙනෙක් කියනවා අපි කන තමයි ප්‍රබලම ඉන්ද්‍රිය. අපි කනෙන් අහන දේවල් වලින් තමයි ගොඩක් කම්පණය වෙන්නේ. තව කෙනෙක් කියනවා ආග්‍රහණය කිරීම සුවඳ තමයි ප්‍රබලම ඉන්ද්‍රිය. ඒකෙන් තමයි අපිව සසරට බඳලා තියන්නේ. තව එක්කෙනෙක් කියන ස්පර්ශය තමයි තියෙන ලොකුම ඉන්ද්‍රිය. ඒකෙන් තමයි අපි මුලා වෙලා ඉන්නේ. තව කෙනෙක් කියනවා සිත තමයි ප්‍රබලම ඉන්ද්‍රිය. අපි සිතේ තමයි පැටලිලා ඉන්නේ. ආදි වශයෙන් වාදයක් ගියා. ඉතින් හරියට නිගමනයකට උත්තරයකට එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අභියසට මේ ප්‍රශ්නේ ගෙනිච්චා. මාසේ බුදුරජාණන් වහන්සේ බොහෝම අගේට උත්තරයක් ලබා දුන්නා. මහරජා එක් එක් උදවියට එක් එක් චරිතවලට ඒ ඒ චරිතවලට ඒ ඒ ඉන්ද්‍රයන් ප්‍රමුඛ වන්නට පුළුවන්. දැන් මෙතනත් තියෙන වෙනතුන් ඇස මුල් කරගත් ඇලීම් වැඩි අය ඉන්නවා, කන මුල් කරගත් ඇලීම් වැඩි අය ඉන්නවා, නාසය මුල් කරගත්ත ඇලීම් වැඩි අය ඉන්නවා, දිව මුල් කරගත්ත ඇලීම් වැඩි අය ඉන්නවා, ශරීරය මුල් කරගත්ත ඇලීම් වැඩි අය ඉන්නවා, මනෝ සංවේදනා තුලත් විෂමතා තියෙනවා. මේ මනෝ සංවේදනාවන් වඩන විෂම ඇලීම් තියෙන අය ඉන්නවා. සමහර අය සිතේ විරහව විඳින්න කැමති. සමහර අය සිතේ ද්වේෂය භක්ෂණය කරන්න කැමති. සමහර අය ශ්‍රද්ධාව වගේ දේවල් වඩන්න කැමති. ආදරය කරුණාව වගේ දේවල් වඩන්න කැමති. සමහර අය කනස්සල්ල කලබලය වඩන්න කැමති. ඒක පින්නතුනේ පුරුද්දක් වෙනවා. තමන්ගේ ජීවන ලක්ෂණයක් හැඩයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම එහෙම කටයුතු කළ ජීවිතේ කලකිරුණාම සමහර උදවිය නිරෝධය වඩන්න ධර්මය වඩන්න කැමති වෙනවා පිනතුනේ. ධර්මයේ වඩන්න කැමති වෙනවා පින්වත්නි. මං හිතන්නේ අපේ මේ වැඩසටහනට සහභාගී වෙන පින්වතුන්, ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් අන්න ඒකට තමයි කැමැත්තෙන් ඉන්නේ. අර සංවේදනා හඳුනගෙන දැන් සංවේදනාවන් වලින් වේලුනා ඇති, පිච්චුනා ඇති, තැවුනා ඇති. දැන් මේ තැවෙන වේලෙන ස්වභාවයෙන්, පිච්චෙන ස්වභාවයෙන් අපි මේ සිත මුදවාගන්නේ කෙසේද? ඒකට මාවත මාර්ගය කුමක්ද කියන එක තමයි අපි හොයාගෙන යන්නේ. මේක පින්නතුනේ හරිම ගම්භීර ධර්මයක් වන නිසා මානව සත්ත්ව වර්ගයාට ලැබුණු ඉහළම බුද්ධි ප්‍රභාවය නිසා මේක අවබෝධ කරගන්න ලේසි නෑ පින්නතුනේ. මේක අවබෝධ කරගන්න ලේසි නෑ. හොඳ නුවණක් තියෙන්න ඕන, හොඳ සංයමයක් තියෙන්න ඕන, හොඳ ඉවසීමක් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම නැතුව අවබෝධ කරගන්න බෑ. ඒක වචනයකට ගන්න, නුවණකට ගන්න පුළුවන් කමක් නෑ එකපාරම. ඒ සමයේ සිටපු දහමටම ජීවිතේ කැප කරපු අනන්ත අප්‍රමාණ පිරිස පවා කොච්චර අමාරුවෙන් අපහසුවෙන්ද ඒක අවබෝධ කරේ. එහෙමනම් පින්නතුනි මේ සාමාන්‍ය දිවි පැවැත්මක් ගෙවන අපට මේක නොතේරෙන එක අරුමයක්. එහෙම නොවේ පින්නතුනි. කෙනෙක් හිතනවා නම් මං හරි බුද්ධිමත්, මේ මට තේරෙන්නේ නැත්තේ මේ කාරණේ මොකක් හරි ගැටලුවක් ඇති කියලා හිතනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරයි. මිනිස්යාගේ අත දිග මදියේ ඵල නෙලා ගන්න එකයි ඇති වෙච්ච ගැටලුව. අත තියෙන්න, අත දිග වෙන්න ඕන, උස වෙන්න ඕන. ලෞකිකත්වයේ නැමැති තාප්පෙන් එහා පැත්තේ තියෙන දේ දකින්න. ජීවිතෙත් අපි තාප්පයක් බඳලා කොටු කරගන්නවා. ඊට පස්සේ එහා පැත්තේ දේවල් මෙහා පැත්තට පේන්නේ, මෙහා පැත්තේ දේවල් එහා පැත්තට පේන්නේ. ඉතින් ලෞකිකත්වය කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් කොටු කරලා බැඳගත් තාප්පයක්. එහා පැත්තේ දේවල් මෙහා පැත්තට පේන්නේ නැහැ. ඇත්ත මෙහා පැත්තේ දේවල් එහා පැත්තට පේන්නේ නෑ. ඒ නිසා අපි මේ ලෞකිකත්වයේ කියන තාප්පය බිඳලා දාලා ඒ ලෞකිකත්වයේ කියන තාප්පෙන් එහා පැත්තේ ඇති ලෝකෝත්තරත්වය හඳුන ගන්න, අවබෝධ කර ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා සබාධමෙන් කොටසක් කඩාගත් එක්කෙනා වරද්ද වටහාගෙන නැවතත් වැට කඩවල ලිහලා දාලා සබහා දහම බෙදා ගන්න බෑ මේ ලෝකේ කිසිම සත්වයකට, කිසිම ජාතියකට, කිසිම ආගමකට, කිසිම జగතකට සබහා දහම බෙදා ගන්න බෑ. ලකූම බලපරාක්‍රමයක් තිබුණයි කියන රජතුමා තමයි රාවණ රජුරු. රාවණ රජුරුවන්ටවත් සෝපාදාම බෙදා ගන්න බෑ, වැට කඩලු ගහ ගන්න බෑ. ඒක නේද ඇත්ත? ඒ නිසා අපි මේ චින්තනයෙන් මුලා වෙච්ච ඒ වැට කඩලු සිඳ දාලා සෝපාදාමේ අයිතිකරුවන් බවට පත් වෙන්න අපි උත්සාහ කරන්න ඕන. දැනටත් ඔබ සෝපාදාමේ අයිතිකරුවෙක් තමයි. වැඩි තියෙන ඔබ පිළිගන්නේ ඒක. දැන් ඔබේ හිත පිළිගන්නවද මේ රටම ඔබට අයිති කියලා? ඔබ පිළිගන්නවද මුළු ලෝකෙම ඔබට අයිති කියලා? මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් අහලා බැලුවාම එහෙම පිළිගැනීමක් නැහැ. ඒ මිනිස්සු පිළිගන්නේ ඒ මිනිස්සුන්ගේ වට කරගත්ත ඉඩම විතරයි. ඒ මිනිස්සු පිළිගන්නේ ඒ මිනිස්සුන්ගේ වට කරගත් ආගම විතරයි. ඒ මිනිස්සු පිළිගන්නේ ඒ මිනිස්සුන්ගේ රට විතරයි. ඇයි? මිනිස්සු කොටු වෙලා පටු වෙලා. සමහර විටක ගෙදරක ඉන්න කෙනෙක් වුණොත් එහෙම සමහර උදවිය ඉන්නෝ තමන් පිළිගන්නේ තමගේ කාමරය ඇතුලේ විතරයි. තමගේ කාමරය විතරයි තමන්ට තියෙන්නේ. ඇයි මනුස්සයන් මේ අනන්ත විශ්වයේ කයිතිය තිබියදී කුඩා පටු දෙක අයිතියක් මනසින් ලබන්නේ? මම හිතන්නේ අපේ මේ පින්නතුන්ට තණ්හාව නැති නිසා වෙන්නේ නැති. තණ්හාව තිබුණ නම් අර විශ්වයේමයිතිකාරය වෙනවනේ. තණ්හාව පටු වෙලා අඩු වෙච්ච නිසා වෙන්නේ නැති පොඩි ප්‍රමාණයක අයිතිවාසිකමක් කියන්නේ. මට හිතෙන්නේ එහෙමයි. ඒ නිසා අපි වර්ධනය කරමු තණ්හාව වැඩිපුර. ලෑස්තිද? හා? ඒකට නම් අපි ලෑස්ති නේද? ඇත්තෙන්ම කරේ බුදුහාමුදුරුවෝ තණ්හා වර්ධනය කිරීමක්. හොඳ නැද්ද වැඩේ? තණ්හා වර්ධනය කිරීමක් තමයි කරලා තියෙන්නේ. දැන් එහෙම කියන්නට හේතුව අපේ මේ ඉන්න පින්නතුන් සමාජයේ ඉන්න පින්නතුන් කවුරුවත් පිළිගන්න සූදානම්ද තමන් තණ්හාවෙන් ඉන්නේ කියලා? නෑ, ඕන කෙනකින් අහුවම කියන්නේ මට නම් තණ්හාවක් නෑ හැමදෙරෙනේ. මට හම්බෙලා නෑ කිසි කෙනෙක් හැමදෙරෙනේ මන්ට හරි තණ්හාවයි එහෙම කියන කෙනෙක් මට හම්බෙලා නෑ. හැමෝම කියන්නේ මං කිසි දෙයකට ආස නැහැ ආමුදුරු, මට කිසිම තණ්හාවක් නැහැ, මට කිසිම ආසාවක් නැහැ කියන අයම මිසක් මට කවුරුත් හම්බුන්නේ නැහැ. මෙච්චර භාවනා වැඩසටහන් කරනවා මට හරි තණ්හාවයි කියලා කියන කෙනෙක් හම්බුන්නේ නැහැ. එහෙනම් ඉතින් තණ්හාව නැති එක නෙමෙයි හොඳ, තණ්හාව තියෙන එකනේ. දැන් තණ්හාව නැති කට්ටියට වෙච්ච දේ දිහා බලනකොට තණ්හාව තියෙන එක හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ තණ්හාව නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මම ලෝකේ ගොඩක් අල්ලගෙන නැහැ, ටිකයි අල්ලගෙන තියෙන්නේ කියලා. මම කියන්නේ පින්නතුනේ මේ මුළු විශ්වයටම ඔබ කැමති වෙන්න, ආදරය කරන්න. ඊට පස්සේ පින්නතුනේ එයා තමන්ගේ තියෙන වටකඩලු ටික සීමා ටික කඩලා බිඳලා ඉවත් කරනවද නැද්ද? එහෙම කරනවනේ. දැන් ඔබ ඉන්න ගේ වටේට ඔබ තාප්පයක් බැඳගෙන ඉන්නෝ. නිකන් හරි ඔබට හැකියාව ලැබුණොත් ඔබේ ගෙදර පැත්තිවල හතර පැත්තෙම තියෙන ඉඩම් ඔබට ලබා ගැනීම සඳහා ඔබ මොකද කරන්නේ? තාප්පය කඩනවද නැද්ද? තාප්පය බිඳිනවා. ආ, දැන් මට එහා ඉඩමත් අයිති නේද කියලා. ආන් ඒ වගේ පින්නතුනේ මේ විශ්වයේම අයිතිය තියෙනවයි කියලා දැනගත්තොත් ඔබ එදාට ඔබේ තාප්ප වැටකඩලු බිඳ දමනවාමයි. තාප්ප වැටකඩලු බිඳ දමනවාමයි පින්නතුනේ. දැන් ඔබට නිහඬව ඔහොම ඉඳගෙන පුළුවන් තරම් දැන් මෙච්චර දවසක් තණ්හාව නැතුවනේ හිටියේ. තණ්හාව නැතුව තමයි ගෙවල් දොරවල් හිටියේ. දැන් මෙහාට ආවේ තණ්හාව නැතුව. දැන් මම කියනවා මෙතන ඉඳගෙන තණ්හාව වර්ධනය කරන්න. වර්ධනය කළා කියන අත්දැකීම කියන්නකො බලන්න. තණ්හාව පුළුවන් තරම් වර්ධනය කරන්න ඇස්තෙක පියාගෙන පුරුහන්තරන් තණ්හාව කරන්න, තණ්හා කරන්න පුරුදු වෙන්න. අල්ලපු ඉඩ කඩන් වලින් මුළු විශ්වයටම මුළු ලෝකෙටම තණ්හාව කරලා මුළු ලෝක බෝලේටම තණ්හා කරලා ලෝක බෝලෙන් එහාට තියෙන ග්‍රහ මණ්ඩලයටත් තණ්හා කරලා ගැලැක්සීස් වලටත් ඒවටත් ගැලැක්සි වලටත් තණ්හා කරලා ඒ වයින් එහාට ගිහුව අනන්ත විශ්වයටම තණ්හාවක් ඇති කරගන්න පුළුවන්ද? අපෝ බෑ හැමදෙන්නේ ඔච්චර මොකට එමට මට ওই මේ පර්චේස් 10 තිබුණාම හොඳටම ඇති. එහෙම නේද කියන්නේ? ඒ කියන්නේ අපේ බෞද්ධයන්ගේ තණ්හාව හරිම කුඩා තණ්හාවක් තියෙන්නේ. පොඩි තණ්හාවක් තියෙන්නේ. මං කියන්නේ ලොකු තණ්හාවක් හදාගන්න. ඒ හොඳ නැන්ද ඒක? විශ්වවාසිකයෙක් වෙනවා කියලනේ කියන්නේ. ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ විශ්වවාසිකයෙක් වෙනවා. එයා අර ආගම්, ජාති, ගෝත්‍ර වැටකඩුළු බිඳ දමනවා. ඒ නිසා තමයි ලෞතුරා බුදුහාමුදුරුව සුදවුන් මහරජතුමාට දේශනා කරන්නේ, මහරජ ඔබ රාජවංශේ, මම බුද්ධ වංශේ, සම්මා සම්බුද්ධ වංශේ. එහෙමනම් මේ වැටකඩුළු බිඳ දාපු අයිතියක් ලෝකේ දකින්නවා. ආගම් සීමාවක් නැතුව, ජාති සීමාවක් නැතුව, පුජ්‍යල සීමාවක් නැතුව ලෝකේ දකින්න. ඒ නිසා මිනිස්සයාට මේ අඩු තණ්හාවක් තියෙන එක තමයි ලොකුම බාධාව. කවුරු හරි දැනගත්තොත් එයාට මුළු ලෝකයම අයිති කියලා, එදා ඉඳලා එයාට තරංගයක් තියේද ලෝකේ? පිනොතුනි මම මේ කියන එක සමහර අයට අවබෝධ කරගන්න අමාරු ඇත්තන්ගේ නුවණ ඉතාම දුර්වල නිසා, මදි නිසා. නමුත් මේක හොඳට බලන්න. මුළු ලෝකේම තමන්ට අයිතියක් තියෙනවායි කියලා දැනගත්ත දවසට එයාට තරංගයක් තියෙනවද? තරංගයක් තියෙන්නේ මුළු ලෝකේම මට අයිති නැහැ කියන තැන. මේ ඔක්කොම පන්සල් අපිට අයිති කියන තැන අපි තේරුම් ගත්තොත් එහෙම පන්සල් අතර තරංගයක් ඇති වෙන්නේ නැහැ. හරී තරංගයක්. හිතනවාද එක පන්සලක් තව පන්සලක් හදන්න දෙයි කියලා? දෙන්නේ නැහැ මලාට. ඈ ඔහොම තමයි. තව පල්ලියක් හදනවටත් කැමති නේ. තව ජාතියක් වැඩෙනවට කැමති නේ. බෞද්ධයෝ ළඟ ඒක නැති වුණාට අනිත් මිස්සදිටු භාවයේ ඉන්න උදවිය ළඟ ඉතාම බරපතල විදියට ඕක තියෙනවා. අපි තමයි ජාතිවාදී, ආගම්වාදී නැත්තෙම මේ සිංහලය ළඟ විතරයි, බෞද්ධය ළඟ විතරයි. අනිත් අය ළඟ බොහොම බරපතල විදියට තියෙනවා ආගම්වාදයයි ජාතිවාදයයි. ඒ වාදික ස්වરૂපේ කොච්චරද කියනවනම් නයි පොළොංගු දිහා බලනෝ වගේ බලන්නේ හාමුදුරු කෙනෙක් දිහා, බෞද්ධයෙක් දිහා. ඉතින් බෞද්ධයන්ට මේ පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ ගැන හරිම සන්තෝසයි. නමුත් මිත්‍යා දෘෂ්ටික භාවය සහ අමූලික සද්ධාවෙන් පිරි මෝඩ ජනගහනයක් ඉන්නවා. තරහ වෙන්න එපා එහෙම කිව්වොත්. අමූලික සද්ධාවෙන් යුතු නිකම්ම අමු සද්ධාව, පැසුණු සද්ධාවක් නෙමෙයි. අමු සද්ධාවක් තියෙන්නේ. පුංචි දෙයක් දැකලා පැහැදෙනවා, ආයි පුංචි දෙයක් දැකලා අපහැදෙනවා. ඕක තමයි අමූලික සද්ධා අපහැදෙනවා. ඕක තමයි අමූලික සද්ධාවේ තියෙන ලක්ෂණය. කරුණුකාරණා තේරුම් කරගත්ත ආකාරවතී සද්ධාාවක් තියෙන අය හරි අමාරුයි. බුදුහාමුදුරුවන්ට පවා අපහැදෙනවා. දසක් කෙනෙකුට පහනක් පත්තු කරන්න කියලා දිගටම කිව්වා. පහනක් පත්තු කරලා යන දවසේම කකුල ගලේ හැම්පිලා කකුල කැඩුනා. පහන පත්තු කරලා නතර කළා. ඇයි ඒ? ඔව් කකුලට රක්ෂණයක් හම්බ වෙන්න ඕන පහන පත්තු කළාම. ඒ කියන්නේ කකුලයි ව්‍යාපාරයි ඒවා මේව දියුණු වෙන්න ඕන. ඒකයි අපි පහපත්තු කරන්නේ නැත්නම් එතන බිඳ ගන්නවා. ඉතින් ඒකත් ඒක එක විදි තමයි. පින්නතුනි හරියට පොඩි දේවල් වලට පැහැදෙනවා, පොඩි දේවල් වලට අපහැදෙනවා. අපෝලිකා ශ්‍රද්ධා ප්‍රඥා හීන භාවය. මං කෙරෙහි නම් කවුරුත් පැහැදෙන්නත් එපා, අපහැදෙන්නත් එපා. මොකද මම වෙලාවක පැහැදෙන වැඩත් කරනවා, අපහැදෙන වැඩත් කරනවා. මොකද මගේ නිදහසනේ. තේරෙනා නේද? එක එක මනුස්සයා එක එක දකින්න විදියට, ඉතින් ඒ මනුස්සයට ඕන පැහැදෙන විදියට, අපහැදෙන විදියට මං ඉන්න ගියොත් එමේ මට කරදරයක් නේද? මොන කරදරයක්ද? ඒ මනුස්සයා කැමති විදියට මම රඟපාන්න ඕන. දැන් ඔයාත් කැමති විදියට මම රඟපාන්න ඕනද? මට අදාළත් යන මට පහසු විදියට මං ඉන්නවා. ඔබට ඕන පැහැදිය නැත්නම් පැහැදිය කියලා කියනවා. එච්චරයි. එතකොට ඔයාත් කැමති විදියේ වචන කියලා જાතියක්, අකමැති විදියේ වචන જાතියක් කියලා එහෙම කියන්න ඕනේ. මට කියන්න හිතුණොත් මං කුණු හරි පහරි කියනවා. මොකද කට මගේ, වචන මගේ. ඉතින් කතා කිරීමේ භාෂා නිදහස තියෙනවා, මං කතා කරනවා. ඒක මගේ නිදහස. ඒක ඔබේ නිවසට ගිහිල්ලා කියන්න බෑ. මගේ තැන ඉඳගෙන පොදු ස්ථානයක ඉඳන් කියන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවද? ඔයත් ඔන්න කතා නොකළ යුතු වචන කියලා જાතිය? මට නම් නැහැ. කතා කළ යුතු වචන જાතිය? මට නම් නැහැ. මට පේන විදිහට බුදුහාමුදුරුවන්ට තිබිලත් නැහැ. බුදුරජාණන් වහන්සේ කීව යුතු අවස්ථාවවලදී මාළුකාරයා කියලා බණින්ට උණු මොන වුණොත් කවුද මාළුකාරයා වගේ කෑ ගහන්නේ කියලා අහලා තියෙනවා. මේ තුච්ච පෝටිල කියලා වගේ කතා කරනකොට තුච්ච කියන්නේ වැඩකටම නැති කාලකන්‍ය කියන වගේ වචනයක්. ඒ වගේ තුච්ච කියලා කතා කරන්න ලැබුණොත් ඒකත් කතා කරනවා. ඒක හරි දරුණු වචනයක් ඒ සමයේදී. තුච්ච කියන්නේ නොදකින් චුත්ත මෙනෙහි කියලා කියන්නේ ඉතින් නරක කෙනෙක් කියලා. නමුත් කිසි එහෙම දෙයක් දාගෙන නැහැ. දැන් බුදුහාමුදුරන්ට කල්පනා කරන්න තිබුණේ මේ වචන හොඳ නැහැ, මිනිස්සු හිතයි මට තරහ යනවා කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙම බ්‍රේක් ගහගෙන ඉන්නේ. ඇයි එහෙම බ්‍රේක් ගහගෙන මිනිස්සු ඉන්නේ? නෑ, ඇතුලෙන් එන වේගයක්. ඇයි බ්‍රේක් ගහගෙන ඉන්නේ? ඒ ඇත්තන්ට බේරගන්න මමෙක් ඉන්න නිසා. ඇත්තන්ට බේරගන්න මමෙක් ඉන්න නිසා. ඒත් එහෙම බ්‍රේක් නැති නිසා, මමෙක් නැති නිසා උන්වහන්සේලා සත්‍ය හරියට දේශනා කළා. ඒ වගේම සමාජයෙන් ඒක තේරුම් නොගත්ත සමාජයෙන් නින්දා අපහාස ගැරහුම් අනන්ත අප්‍රමාණ ලැබුවා. ඔබ ලබලා තියනවද මේ මහරහතන් වහන්සේලා විඳපු දු නින්දා අපහාස? නැහැ. ඔබ විඳලා තියනවද බුදු කෙනෙක් ලැබපු බුද්ධත්වයට පත් වුණාට පස්සේ ලැබපු හිරිහැර වලින් කෝටිම් පංගුවක්ක? ඒ වගේ නින්දා, ඒ වගේ අපහාස, ඒ වගේ වචන, ඒ වගේ පහත් කිරීම ඔබ කරලා තියනවද? ඔබට ලැබිලා තියනවද? ඔබට, ඔබ කොහේ හරි ගෙදරක ගියාම ඔබට කුස්සියේ නිදා ගන්න දීලා තියනවද? නැහැ. නමුත් බුදුහාමුදුරුව ප්‍රථම අර ජටිලිය දමනය කරන්න ගියාම කොහෙද නිදා ගන්න දුන්නේ? ගිනිහල්ගේ කුස්සියේ. කුස්සිය සතුටෙන් හිටියා. කුසී නිකන් නෙමෙයි දුන්නේ, ණයෙක් හිටියා. ඌ ණයාට කියලා ගත්තවල මරවන්න කල්පනා කරලා කුසී නිදා ගන්න දුන්නේ. අවසානයේ ණයත් ඇවිල්ලා හීලෑවලා හිටියා. එහෙව් අකාරුණික මිනිස්සුන්ට සැලකුවා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා දර පැළුවා. ඔබ ගිහිල්ලා අනුගිවල් වල දර පළලා තියෙනවද? බුදුහාමුදුරු ගිහිලා අනේ යගේට ඒගොල්ලොත් එක දරපල්ලවල දර පෙළුවා. දානේ වැරදුණු සමයක වීකොටනකොට මමත් උදව් කරන්නද වීකොටන්න? බුදුහාමුදුරු ඇස්සුවා. මොන තරම් සාමාන්‍ය චන්තියද? ඔබ දැක්කොත් එහෙම වීකොටන බුදු කෙනෙක්. පෑදේද?
හාපු මේ බුදුවරේද?
එහෙම නෙමෙයි බුදුවරයෙක් ඉන්නුන VIP කාඩ් එකක් දාගෙන වටේ ඉන්නවනะ. බුදුහාමුදුරුව. ඔබට හම්බුණු දීපොළන බුදුහාමුදුරු කෙනෙක්? ඈ? ඔබට හම්බුනොත් මිදුලතුකාමෙන් ඉන්න බුදුහාමුදුරු කෙනෙක්? මන් දන්නේ නැහැ ලෝකෙ කොහොම අඳුනගන්නේද කියලා. ඒ නිසා බුදු කෙනෙක් කවදාවත් මස් ඇස් වලින් හොයන්න පුළුවන් කම නැහැ. කොණ්ඩේ දිගට වවාගත්ත බුදු කෙනෙක්. යෞවන කාලේ කරපු කැලැල්ල එහෙම තියෙනවා. කන් විදපු ස්වභාවය එහෙම එල්ලිලා වැටලා එහෙම තියෙනවා. කන් ඒ කාලේ මේ අකාරස්ති ආදුගාරයේ දෝයද කණුත් විදලා ඉඳලා තියෙන්නේ. අපි කන් විද්ද බුදු කෙනෙක් කැමති වේද අද සමාජෙන් දකින්න? ඔය පේන්නේ පච්ච දෙහෙකුත් කොටලා තියෙන්නේ. එහෙනම් බුදුවරු ඇස් වලින් දකින්න බෑ. පිනුතුනේ රහතුන් ඇස් වලින් දකින්න බෑ. කවදාවත් බෑ. මනින් හිතන්න එපා. ඔබ ආධ්‍යාත්මයෙන් බුදුවරු රහතුන් අඳුර ගන්න මහන්සි වෙන ඇස් වලින් දැකලා නිඳා කරන්න එපා. පහස කරන්න එපා. ඔබට ගැළපෙන්නේ නැත්නම් අතහැර දාලා ඔබ හරි මඟක් හොයන්න. නමුත් වචන විනාශ කරගෙන දහමට ආර්ය භූමියට නිග්‍රහ කරලා තමන් එතෙන්ටපත් නොවි විවේචනය කරලා පව කරව ගන්න එපා. විවේචනයක් කරනවා නම් යමෙක් ලෝකෙ කොතනක හරි කවුරුන් හරි උවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා කියන ධර්මයේ සම්පූර්ණ කරන්න. ඒක තේරුම අරිහත්ත්ව විවේචනය කරන්න අරිහත් වෙලා එන්න. අනාගාමීත්ව විවේචනය කරන්න අනාගාමී වෙලා එන්න. සකදාගාමී බව විවේචනය කරන්න සකදාගාමී වෙලා එන්න. සෝහාන් බව විවේචනය කරන්න සෝහාන් වෙලා එන්න ඕන. ගණිත ගැටලුවක් විවේචනය කරන්න ගණිතඥයෙක් වෙලා එන්න ඕනනේ. ඈ භාෂාවක් විවේචනය කරන්නේ භාෂාඥයෙක් වෙලා එන්න ඕන. විද්‍යාව පිළිබඳව විවේචනයක් කරන්නේ ඒ විද්‍යාව හදාරලා එන්න ඕන. එහෙම නැතුව අඥානකමට කරන විවේචන වලින් සිදුවන්නේ පව් විතරයි. මේ අකුසල ශක්තිය නිසා සමහර අයට නිවන් දකින්න බෑ. දැන් මේ පහුවේ කාලේ මම පිළිබඳව බොහෝ ධර්ම සාකච්ඡාවන් වල යෙදීනහම මට තේරුම් ගිලපු දෙයක් තමයි සමහර අයගේ ප්‍රබල පාප ධර්ම තියෙනවා. ඒක නිසා මිදෙන්න බැරි. ඒ යුතුකම් ටික එහෙම නැත්නම් ඒ වගකීම ඒ පාපය සංසිඳවන තුරු මිදෙන්න බෑ. දැන් පුළුවන් ද දේවදත්තට මිදෙන්න? බෑ. මොකද අර පාප කර්මයේ ගෙවන තුරු පින්නතුනේ මිදෙන්න බෑ. එහෙම දෙයක් තියෙනවා පින්නතුනේ. සමහර අයගේ යම් විවිධ අකුසල කර්ම තියෙනවා. ඒ අකුසල කර්ම දියව යන තුරු පින්නතුනේ නිවන් දකින්න බෑ. ඒසා ධර්මයේ ඇහෙනවා අනේ මට අවබෝධ වෙන්නේ නැහැ කියලා කියන. ඉතින් විවිධ අකුසල කර්ම තියෙනවා. ඒ අය අකුසල කර්මවලදී මම දැකලා තියෙනවා සමහර අය දානය පුරුදු කරන්න ඕන. උසස් දානය පුරුදු කරන්න ඕන. උසස් අයට දානය දෙන්න ඕන. උසස් පින්කම් කරන්න ඕන. ඊළඟට පින්නතුනේ සීලය පුරුදු කරන්න ඕන. හික්මීම පුරුදු කරන්න ඕන. මෛත්‍රිය කරුණාව පුරුදු කරන්න ඕන. ප්‍රඥා හීන වෙලා තියෙනවා නම් ධර්මයේ අන් අයට පරිත්‍යාග කරමින් අන් අයගේ ධර්මඥානය දියුණු කරන්න නුවණ දියුණු කරන්න උදව් කරන්න ඕන. තමන්ගේ ධර්මඥානය දියුණු වෙන්න හේතුයි. එතකොට මේව පාරමිතා හැටියට පිනතුණි පත් කළා තියෙන්නේ ඒකයි. මේ අපේ යන ගමන් මග ලස්සන කරන, පැහැදිලි කරන, උපනිශ්‍රේ වෙන ධර්මතා. මේවයින් අත්‍යසිල්ලක් නැත්තම් පිනතුණි නිවන් දකින්න බෑ. ඒක තේරුම් ගියා පිනතුණි. හොඳටම තේරුම් ගියා මේ අපේ පින්නතුන් එක්ක ධර්ම සාකච්ඡාවල සංවාදවල යෙදෙද්දී ඒ අයගේ තියෙන අකුසල යම් යම් කාරණා නිසා මේ ඇත්තන්ට ප්‍රමාද වීම වෙනවා කියන එක පෙන්නනවා. සමහර අයගේ අර දාන චේතනාවෙන් පෝෂණය වෙලා නැති නිසා ලෝභ චේතනාව බලවත්ව පවතිනවා. එතකොට කොහොමද බෑ පින්නතුනේ. දෙයක් අත්හරින්න හිතුනහම ඒක ලොකු සටනක් වෙන්න ඕන. මට මතකයි මම බොහොම අමාරුවෙන් කරපු අතහැරීමක් තියෙන පොඩි කාලේ. බොහොම චූටි කාලේ. පින්නතුනි මම දැක්කා ඔය කටින පිංකම් එහෙම කරනකොට මේ ගම වටේම සිවුර අරන් යනවනේ. ඉතින් කොල්ලෝ ටික යනවා ගොඩාක් නැගලා යනවා. මේ ගම වටේම මේ ඒකට යන එකට එකක් ජොලියට පෙරහැරස මේකට සමහර කොල්ලෝ නයි යන්නේ නයිටිය පිටින් එන ගෑනු ළමයි බලන්න. රාත්‍රී නයිටිය පිටින් ඇවිල්ලා මේ වඩුරු දානවනේ. ඉතින් සමහර අය ඔහොම යන සමහර අය උන් යන උන් මේ ගමම් වියදම බෝතලේ ගාස්තුවත් ඔය කටන චීවරේට දාන එකෙන්ම එකතු කරගන්නවා ඒගොල්ලෝ. ඒකෙන්ම ගහ ගන්නවා. ඉතින් මේ මම කරේ නැහැ හොඳයි. නමුත් මට හිතෙනවා මේ මමත් රුපියල් 5 මේකට පූජ කරන්න ඕන කියලා. ඉතින් ඒක වෙලාවක හිත කියනවා ඉතින් නෑ මං කටින ජීවිතේට ඉතින් උදව් කරානේ ගිහිල්ලා ඔයක ලාම්පුව අල්ලගෙන ලෑම් මාස්ටර් එක ඔක ගම වටේ යන්නේ නේ. එහෙම නේද තියාගෙන බෙර ගහ ගහ සාදුනාද දීදී ලෑම් මාස්ටරෙන් තමයි යන්නේ ගමන් ගමක් වටේට යන්නේ. ඉතින් ඒක වටේට යද්දී මේ ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් මං උදව් කළා. නමුත් හරි තෙරපීමක්. ඉතින් පොඩි එකාට රුපියල් 5 වටිනවනේ කාලේ. තමන්න මොනවා හරි අයිස්ක්‍රීම් එකක් හරි කන්න පුළුවන් සල්ලිනේ. ඉතින් මේක දෙන්න හරි අමාරුයි හිතින්. ඉතින් පින්නතුනේ කටින පෙරහැර පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම මේකට රුපියල් 5 දාන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. දාන්න එනකොට හිත මේක බ්ලොක් කරනවා. ආයි පින්නතුනේ මං හිතාගෙන ඉන්නවා දෙන්න ඕන දැන් දාන්න ඕන දැන් දාන්න ඕන කියලා ඒත් බෑනේ හිත බ්ලොක් කරනවා. පින්නතුනේ අවසානේ කටින සාංගික කරන්න ඔන්න වෙන්න තියෙද්දි දැන් මේක සාංගික කරොත් දාන්න හම්බෙන්නේ නැහනේ. ඕන එකක් කියලා බොහොම අමාරුවෙන් හිතේ තෙන්ට නම්මගෙන අර රුපියල් 5 දැම්මා. සාමාන්‍ය අද ජීවිතේට නම් ඕක රුපියල් 5ක් ලොකු එකක් නෙමෙයි. නමුත් මට රුපියල් 5 එදා ඒක සහටක බමුණට සාටකේ දෙනවා වගේ තමයි. තේරෙනා නේද? ඒක සහටක බමුණට සාටකේ දෙනවට වැඩිය අමාරු නා මට රුපියල් 5ක් දාන්න ඉගෙන. හැබැයි මම එක දෙයක් එතන කරගත්තා කියලා මම දැනගත්තා. අමාරුවෙන් හරි මම හිත ජයගත්තා. ඔහොම අවස්ථා ගණනාවක් මම කියලා තියෙනවා. අමාරුවෙන් හරි හිත ජය ගැනීමේ හැකියාව තිබුණා. ඒ කියන්නේ ලෝභ චේතනාව පරද්දන්න පුළුවන් ෆයිට් එකක් දීලා. ලෝභ චේතනාව පරද්දන්න පුළුවන් ෆයිට් එකක් දීලා කියලා මට තේරුණා. ඒක පාට නෙමෙයි. ඉතින් මේ කතාව අනිත් අයට නැහැ කියනවා නම් ඒක බොරු පින්නතුනේ. එහෙම බොරු. සිතක් පහළ වෙලා ඔය සිතක් පහළ වෙනවයි කියන එක මේ කවුරුත් හදන්න ඕනවත් කවුරුත් ඉල්ලන්න ඕනවත් නැහැ. දැන් මගෙන් ඉල්ලුවද කවුරුත් මේ කටින්ට දාන්න ඕන කියලා? ඉල්ලුවේ නැහැනේ. ඒක මට සිතක් පහළ වුණා. කවුරුත් ඉල්ලීමක් කරලා නැහැ, අනක් කරලා නැහැ. බදු ගෙවනව නෙමෙයි. දැන් අපි පින්නතුන් මේ බදු ගෙවනව නේද? එතකොට ඒව පින්ද? නැහැ. රක්ෂණය ගෙවනව නේද? ඒව පින්ද? නෑ. ඒක අනක් නිසා, ඒක අනිවාර්ය නිසා, ඒක අමාරුවෙන් හරි බැන බැන හරි ගෙවනවා නිසා ඒව පින් නෙමෙයි. කුසල හිතක් පරිත්‍යාග හිතක් පහළ වෙලා කිසිම බලපෑමක් නැතුව තමන්ගේ ස්වාධීනත්වය තුල නිස්සරණ අධ්‍යාසයෙන් අතහැරීමේ යම් පරිත්‍යාගයක් කරන තැන තමයි මේ චිත්තචෛතසික ධර්මයන් අතර මේ සටන හටගන්නේ. දැන් ඒක සාටක බමුණට අනක් තිබ්බට මෙතෙන්ට එන හැමෝම සාටකයක් දිය යුතුයි කියලා තිබුණේ නැහැ. මේක නොදුන්නයි කියලා එයාට මොනවා හරි දඬුවමක් හම්බවෙනවද? ඒත් නැහැ. නමුත් සිතක් පහළ වුණා. ඒ සිත ස්වාධීන සිතක්. ඒ සිතත් එක්ක තමන් තනියෙන්ම සටන් කළා.
ඒක තමයි උනේ. ඒක තමයි උනේ. මේක බුදුහාමුදුරු යාලු කරගන්න දුන්නත් නෙමෙයි, වරප්‍රසාද කරගන්න දුන්නත් නෙමෙයි, උපායකට දුන්නත් නෙමෙයි, දානෙට ගෙන්න ගන්න දුන්නත් නෙමෙයි. ඒ වගේම මේ පිරිතට ගෙන්න ගන්න, පාසිකුලට ගෙන්න ගන්න දුන්නත් නෙමෙයි. මේක මහා පුදුම නිස්සාරණ අධ්‍යාසය අතහැරීමක්. මෙන්න මෙවැනි දාන කුසලතා තියෙන්න ඕන පින්නතුනේ. ඒවයින් පරාදය නොවන, පරාජ නොවන දාන කුසලතා තියෙන්න ඕන. ඒ නිසා දානය දෙන්න, දානයට හිත හදන්න හරි අමාරුයි. මං කියන්නේ ඔය හිතන හැම දෙයක්ම දෙන්න නෙමෙයි, හිත තුල උපදින යම් ප්‍රබල දාන චේතනා හටගත්තාම, නමුත් ලෝභ මූලක ධර්මයකට හේතු වෙන්නේ ඒවා යටපත් වෙන්නට ඉඩ දෙන්නට හොඳ නැහැ කියන එක තමයි මගේ අදහස. සිතක් පහළ වෙලත් ඒ සිත ලෝභ මූලයකින් යටපත් වෙන එක තමයි අවාසනාවන්ත. අන්න එහෙම ලෝභ මූල පින්නතුනේ පරාජය කරන්න හැකියාව තියෙන්න ඕන. අන්න ඒ උදවියම තමයි පින්නතුනේ සිත දමනය කරන්නේ. සිත දමනය කරන්නේ, මේ සිත දමනය කරනකොට පින්නතුනේ සියල්ල දන් දෙන්න සිද්ධ වෙනවනේ. සිත දමනය කරනකොට, සිත අත්හරනකොට සියල්ල දන් දෙන්න සිද්ධ වෙනවා. දිට්ඨියෙන් දන් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමා තුළ තමන්ට කවදාවත් වංචාවක් කරන්න බෑනේ. වංචාව කළොත් තමන්ට ඒක පේනවද නැද්ද? අනිවාර්යෙන් පේනවා තමන් කරන වංචාව. එහෙමනම් 100%ක්ම බොරුවක් කරන්න බැරි හිතත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. බොරුවක් කරන්න බැරි හිතත් එක්කයි වැඩ කරන්නේ. මේ ලෝකේ කාට කොහොම බොරු කළත් හිතත් එක්ක බොරු කරන්න බෑ. හිතත් එක්ක හරියටම හිත හදාගන්න ඕන. ඒ නිසාන පිනතුනේ බුදුවරුන්ගෙන් විවරණ ලැබෙන්නේ, මේ හිත හරියට හදාගත් අයට විවරණ ලැබෙනවා. දැන් ඔය සෝහාන් මාර්ගස්ත පලස්ත තත්ත්වයට පත්වෙච්ච අයට විවරණයක් ලැබෙනවා. මේ අයට පංචානන්තරේ පාප කර්ම සිදු වෙන්නේ නැහැ කියන. මොනම හේතුවකින්වත් පංචානන්තරේ පාප කර්ම සිදුවන්නේ නැහැ කියලා විවරණයක් එනවා. ඒක ලොකු දෙයක් නේ. ඒ කියන්නේ එවැනි තත්වයකට සිත මුලාවටපත් වෙන්නේ නැහැ පින්නතුනේ. එවැනි තත්වයකට සිත මුලාවටපත් වෙන්නේ නැහැ. එහෙම පොර කාලා, එහෙම යුද්ධ කරලා අයිති කරගන්න දෙයක් ලෝකේ යාට නැහැ. අතහැරලා දාන එක තමයි සිද්ධ වෙන්නේ. කැමති වූවත් අකමැති වූවත් අතහැරීම කියන එක නියත වශයෙන්ම මිනිස්සෙකුට අවුරුදු 100ක් ඇතුළේ කරන්න සිද්ධ වෙනවා. මායා විසින් බලහත්කාරයෙන් ඔබ ගෙනියන තුරු අත් නොහර සිටියොත්, මායා විසින් ඇවිල්ලා ඔබ ඒ වයින් ගලවාගෙන ගෙනියයි. මාරයා එන්නට කලින් ඒවා ගලවා දැම්මොත් අන්න ඔබ
ඔබට අවශ්‍ය විමුක්ති මාර්ගයට ඔබ ගමන් කරයි. කූඩුව ඇතුලේ කූඩු වෙලා ඉන කුකුල් පැටව හරි ඌරු පැටව හරි කූඩුව ඇතුලේ සිටියොත් මස්සැද්දා විසින් ඇවිල්ලා කූඩුව ගේට්ටුව ඇරලා අරගෙන ගිහිල්ලා මස්සට ගනී. යම් කිසි කෙනෙක් මේ කූඩුව බිඳ දාගෙන පැනලා වනගත වුණොත් කැලේට ගියොත් එයාගේ නිදහස එයා භුක්ති විඳී. ඔන්න ඔය දෙක තමයි වෙන්නේ. එහෙමනම් මස්සද්දා හෙවත් මාර්යා ඇවිල්ලා ඔබව අරගෙන ගිහිල්ලා අදාළ අත්හැරීම මාර්යා ලවා කෙරෙන්නට ඉඩ හරිනවද ඔබ විසින් සිදු කරනවද? තීන්දුව තීරණ දෙකෙන් එකක් ගන්න පුළුවන්. අනේ පුතා අත්හරින්න බෑ, මුණුපුරා අත්හරින්න බෑ, මිනිපිරි අත්හරින්න බෑ, දුව අත්හරින්න බෑ, මහත්තයා අත්හරින්න බෑ, මට මාව අත්හරින්න බෑ බෑ කියන අයට මාරේ ඇවිල්ලා මොකද කියන්නේ? හරි මම වැඩේ කරලා දෙන්න. හැබැයි එයා ගැලෙව්වොත් එහෙම එයා ගලවල ගන්න එයාගේ පැත්තටම තමයි. ඒ නිසා මාර්යා තා අවුරුදු ගණනාවකින් ඇවිල්ලා අපගේ බලහත්කාරයෙන් ගලවා දමන දේවල් දැම්ම ගලවා දමන්න, දැම්ම අවබෝධය කරන්න, දැම්ම සිතින් නුවණින් නිදහස් වන්න. සම්මුතිය සම්මුතියක් විදියටම තියන්න, ඒ පරමාර්ථයක් නැති බව හොඳින්ම දකින්න. ඒ පරමාර්ථයක් නැති බව හොඳින්ම දකින්න. සම්මුතිය සම්මුතියක් විදියට පරිහරණය කිරීම නෙමෙයි මෙතන තියෙන බාධාව. සම්මුතිය තුළ පරමාර්ථයක්, මම මගේ ආත්මය කියන අර්ථයක් තියෙනවායි කියලා විශ්වාස කිරීම. එහෙම දනවා ගැනීම, එහෙම දැනෙන්නට සැලැස්සීම තමයි වරද. වෙනස් වන ලෝකයේ වෙනස් වෙන්නට ඉඩ දීලා සිටීම තමයි වැදගත්. වෙනස් වෙන ලෝකයේ පිළිබඳව සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. ඇයි සතුටකුත් නැති දුකකුත් නැත්තේ? වෙනස් වෙන ලෝකය මම නොවේයි, මගේ ආත්මය නොවේයි. ඇස මම නොවේ, මගේ ආත්මය නොවේ නම් එයාට ඇහි ප්‍රශ්න ඉවරයි. නාසය මම නොවේ, මගේ ආත්මය නොවේ නම් නාසි ප්‍රශ්නත් ඉවරයි. කන මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනට දියුණු කළා නම් කනින් එන ප්‍රශ්නත් ඉවරයි. දිව මම නොවේ, මගේ ආත්මය නොවේ කියනවා නම් දිවේ ප්‍රශ්නත් ඉවරයි. ශරීරය මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනට ආවොත් ශරීරේ ප්‍රශ්නත් ඉවරයි. මනස මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනට ආවනම් එතන ප්‍රශ්නත් ඉවරයි. ඒ කියන්නේ කාර් එක විකුණනට පස්සේ ලියාපදිංචි නොප්පුවෙම ඒ කාර් එක වික්කත් එකයි, කෑවත් එකයි, ගැලෙව්වත් එකයි, හැප්පුවත් එකයි, පෙරළුවත් එකයි, හේදුවත් එකයි, නැතත් එකයි, අපිට ප්‍රශ්නයක් තියෙනවද? නෑ. අන්න ඒකයි මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනට එනවා කියන්නේ. මේ සදහායතන ඔප්පුවෙන් ලියලා දෙනවා කාටද? මාර්යා. ඉතින් හැමදාම ඉල්ලනෝනේ ඕක මගේ, ඕක මගේ කිය කී කයිවාරු ගගහ ඉන්නේ මාර්යා. ඉතින් උඹේ දේ උඹ තියාගනින්, මට මොකෝ? බුදුහාමුදුරු බුදු වෙන මොහොතේදී මාර්යා ඇවිල්ලා මොකද්ද කිව්වේ?
මාරය ඔය ලෝකය මගේ. මාරය මොකද කියන්නේ? ඔය ලෝකය මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ බොහොම හොඳ සිනහව පාල කරලා මොකද කිව්වේ? මාරය මම ලෝකය අල්ල ගන්න දඟලන කෙනෙක් නෙමෙයි. මම ලෝකය අත්හරින කෙනෙක්. උඹේ ලෝකේ උඹ අරන් ඵලයන්. නුඹේ ලෝකය නුඹරම් ඵලයක්. මට කමන්නේ මට ඔබේ අමවල රේණුවක්වත් එපා. අබෑටයක් තරම්ව මට එපා ඔබේ ලෝකය. ඔක්කොම අරම් ඵලයක්. අන්න මාරයට කට උත්තර නැති වෙච්ච තැන. මාරේ හිතන්නේ නැති තා මා මරණයට බය නුඹට ආවනත වෙයි. රජකම් වලට ආසාවෙන් මං අවනත වෙයි. ඈ තණ්හා රති රගා මාර දූවරුන්ට අවනතෙන් මං අවනත වෙයි, බය වෙයි. අප්‍රසන්න බියකරු දේවල් වලට මං බය වෙයි, අවනත වෙයි. ලස්සන මිහිරි කාන්ත දේවල් වලට අවනත වෙයි. පිනතුනේ මෙහෙමයි වෙන්නේ. මුලින් මාරයා මිහිරි කාන්ත ප්‍රණීත දේවල් වලට අවනත කරගන්න බලනවා. මිහිරි ප්‍රණීත කාන්ත දේවල් වලට අවනත නොවුනොත් මාරයාත් හරියට අර කප්පංකාරයෝ වගේ. කප්පංකාරය කොහොමද කරන්නේ? ඉස්සෙල්ලම පණිවිඩයක් යවනවා. කප්පම් දෙනවද බලන්න. දෙන්නේ තියෙනකොට ඊට පස්සේ තව දෙන්නේ විතර යවනවා. ටිකක් සැරට. ඒත් දෙන්නේ නැහැ කියලා හිතනොත් එමේ ඊට පස්සේ ටිකක් දරුණුවට යවනවා. ඒත් දෙන්නේ නැහැ කිව්වොත් එමේ මරණ බය දනවලා මේව කරන මෙහෙමයි මෙහෙමයි කියලා ඉවරලා තරජනය කරලා මිනිස්සු කප්පම් දන්නා වගේ තමයි මාරයත් එහෙමයි. මාරයත් විවිධ ස්වරූපයෙන් විවිධ ආකාරයෙන් ඇවිල්ලා ඔබට බලපෑම්. ඉතින් අවසාන එක තමයි පින්නතුනි අපේ තියෙන මේ අවසාන ලංසුව තමයි මේ ආත්ම සෙනෙහය මරණය. අර්ථෙත් එහෙමනේ නේද? අවසාන තීන්දුව වශයෙන් බය කරන්නේ මරණයට බය කරනවා. මරණයට බය කරනවා. මරණයට බය නැතිව කටයුතු කරපු හොඳ ස්වාමීන් වහන්සේලා මේට එහෙම කියනකොට මට මතක් වෙන සෝමහාඳුරු විශාල වශයෙන් මේ රටේ මේ තිබිච්ච ජරා ජීර්ණ දේශපාලනයට බැනපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට දවසක් කෝල් එකක් එනවා අහවල් වෙලාවට උදේ 9:30ට මෙතන ගේට්ටුව ළඟට මම එනවා මරනවා කියලා. උන්වහන්සේ කාටවත් නොකිය ධර්මායතනේ ගේට්ටුව ළඟට හරියට ඒ කියපු වෙලාවට යනවා. මේ මරණ මනුස්සයෙක් එනවද බලන්න. ගාඩ් එකට කියලාවත් කාටවත් කියලාවත් හැංගිලා හිටියේ නේ තනියෙන් ගියා. කෝ බලන්න මාව මරන්න එන මනුස්සයා කියලා. ඉතින් එහෙම මරණයට බය කතා කරපු ස්වාමීන් වහන්සේ නම නෙමෙයි. ඉතින් අර එහෙම වෙන්නත් හොඳ නෑ පින්නතුනේ. එහෙම ස්වභාවයට මරණයට සංඥාවෙන් ඉඩ දුන්නාම මාරය ගෙනියනවා. ඉතින් උන්වහන්සේ මරණයට ඉඩ දීලම ප්‍රකාශ කරපු නිසා තමයි මාරය ඇවිල්ලා ගිනිච්ච පින්නතුනේ. නැත්තම් උන්වහන්සේලා අදත් ඒ හඬහන් අපිට තිබුණා නම් මොනතරම් ලස්සන හඬක්ද, කොච්චර ලස්සන ධර්මයක් අහන්න තිබුණද, මොනතරම් ලස්සන ලෝකයට මේ මාර්ග උපදේශයක් රටක් හැඩයට ජනතාවක් හැඩයට ලබා දෙයිද. ඒ නිසා එහෙම බෑ පිනතු මේ ලෝකෙ මහ පුදුමයි. මේ ලෝකෙ හරි පුදුමයි. මහ විශ්වමයි. සත්‍යයට හැමවම ගරු කරන්නේ නෑ. සත්‍ය වහකදුරු වගේ සත්‍යයට වෛර කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්න හොඳ නැහැ කියන එක මම නම් පිළිගන්නේ නැහැ. ඇත්ත බොහොම පරිස්සමෙන් කියන්න ඕන දෙයක්. බිම වාඩි වෙන එකත් හරිම පරිස්සමෙන් වාඩි වෙන්න ඕනේ. මොකද පාරවල් මැදේම වාඩි වෙන්න බෑනේ. එහෙම වාඩි වෙන්න බෑ හිතුණු හිතුණු තැන්වල බිම. ඒ ඉස්සර තිබුණු මේ මොකක් හරි පරණ කියමනක් ඔක මොන කතාවක්. ඇත්ත ගොඩක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඇත්ත බොහෝම පරිස්සමින් සත්‍යයට වඩා මේ ඇත්ත කියන පරිස්සම වෙන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ හැමෝම අවබෝධ කරගන්න උත්සාහ කරන්න එපා. මං ඉල්ලන්නේ ඒකයි. ඇයි? හැමෝටම මේක අවබෝධ වෙන්නේ නෑ. සසර යන්න ඕන කෙනෙකුට, දිව්‍ය ලෝකේ යන්න ඕන කෙනෙකුට, ලබනාත්මේ බල්ලු බලල්ලු වෙලා හරි ඉපදෙන්න ඕන අයට, සතර අපායට යන්න ඕන අයට, විවිධ ආත්මවල උපදින්න හිතන අයට මේක හිතන දෙයක් නෙමෙයි. විවිධ ආසත්ත භාවයන් වලින් ඉන්නවා. ඒ අයට බෑ පින්නතුනේ මේ නිවන් දකින්න බෑ. ඒක නිවන් දකින්නත් ඕනද හදිස්සියෙම ඔක්කොම? අනේ නේ. මේ ජීව සත්වයා මේ සතර මහා භූත ශක්තියන් වල ගස්තනයක ප්‍රතිඵලයක් හැටියට ඉපදුනා. ඒක ওই ඩීසෙවල් කෑල්ලක් වගේ පොඩි මේ යම් කිසි ජීව ශක්තියක් නිර්මාණය වෙන්නේ. ඔය ඇත්ත දැකලා ඇති ඔය ලිං ළඟ, ඒ වගේම ඔය එක එක ජෙලිෆිෂ් වගේ සතුන් වල මේ පොඩි මේ මස් කැදල්ලක් තියෙන සතෙක් නැහැ. නමුත් ඒකේ ප්‍රාණය වැඩ කරනවා. ඒක මහා පුදුමයි. අන්නේ ආකාරයට ඒක කවුරුත් මැව්වා හරි හැදුවා හරි නෙමෙයි. ඒක තමයි සතර මහා භූතයන්ගේ සකස්ම නිසා හටගන්න ඌපපාතික ශක්තිය. ඉතින් මේ ලෝකේ හැමදාම නව ජීව ශක්ති නිර්මාණය වෙනවා. නව ජීව ශක්ති හැදෙන මෙහෙම ජීව ශක්තියක් අපි. ඉතින් මේ ජීව ශක්තිය ගියත් ඉස්සරහට දුක් විඳත් ඉස්සරහට මම නෙමෙයි. ඒක ඇත්ත. දැන් ඔබ හෙට ජීවත් වෙන්නේත් මම නෙමෙයි. දැන් ඉන්නේත් මම නෙමෙයි. කෙනෙක් නෙමෙයි. නමුත් නතර වර්ධ මොකද? මම කියන එක ගන්න එකේ දුක තියෙන්නේ දැනට. තේරුණා නේද? මම කියන එකේ වේදනාව ගන්න එක තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම කියමුකෝ. එක හමුදා සෙපලෙක්ගේ යුද්ධයේදී මිය ගියා කියලා බොඩි එකක් ගෙදරට ආවා. ගෙදරට ආවට පස්සේ මේ ගොල්ලෝ පපු යත ගාගෙන මැරිලා කෑ ගාලා උඩපනලා මේක ආදාහනය කළා. මෙන්න කොල්ල මාස 3කට පස්සේ ගෙදරට ආයි කියන්නකෝ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මොකක් හරි හේතුවකින් අර කලින් තිබුණු මාළෙන්නේ ඔබ මේව කරන්නේ. මොකක් හරි හේතුවකින් මාළේ මොකක් හරි එකකින් මාරු වුණා. ඒ මාළේට අවශ්‍ය කරන බොඩි එක ගෙනල්ලා දුන්නා. නමුත් මිනිස්සයා කැලේ පැනීමක් හරි මොකක් හරි එකක් වෙලා මේ මිනිස්සගේ මාළේ කැඩිලා හරි මොකක් හරි එකක් වෙලා අරයාගේ මාළේ කඩාගෙන ගිහිල්ලා හරි මොකක් හරි එකක් වෙලා මැරිච්ච මිනිස්සගේ සිද්ධ වීමක් වෙලා මාරු වීමක් වුණා. මේ මිනිස්සයා ජීවත් වෙලා හිටිය කොහොම හරි කැලේ පැනලා ඉඳලා පස්සේ බොහොම අමාරුවෙන් මග හොයාගෙන ආවා. පස්සේ මිනිස්සයා දැන් අර කලින් දුක් විඳින්න මොන දුකද? මම මගේ ආත්මය කියන බැඳීමේ දුක ටික දුක විඳලා ඉවරයි. දැන් කල්පනා කරන අපරාධේ අපි කපු අමාරුව හදාගෙන ගෑ ගැහුවේ කියලා. තේරෙන නේද? සංකල්පිත දුක. සංකල්පිත දුක. සංකල්පිත දුක. එහෙනම් මේ මොහොතේ මේ ඔබ අප කවුද මොකද මේ ලබන්නේ? යම් ඇලීමක් යම් බැඳීමක් යම් දුකක් යම් වේදනාවක් තියෙනවා නම් ඒ තමයි කල්පිත දුක. කල්පිත සතුට. මුකුත් කරන්න දෙයක් නැහැ පින්නතුනේ. යදා පඤ්ඤාය පස්සති, සියල්ල නුවණින් දකින්න තියෙන්නේ. නුවණින් දැක්කාම මොකද වෙන්නේ? නොවැළීම කියන එක හට ගන්නවා. තත්ත්වාකාරය පේන්න පටන් ගන්නවා. තථාගත ඥාන දර්ශනේ අවදි වෙනවා. තථාගත ඥාන දර්ශනය කියලා කියන්නේ බුදු කෙනෙක් යම් අවබෝධ කරගත්ත ඒ ඥාන දර්ශනය අප තුලත් අවදි වෙනවා. ස්වභාව ධර්මයේ తత్వය දකින්න දකිනවා. ස්වභාව ධර්මයේ తత్వය කියන්නේ කල්පිත සංකල්පයක්. නොවන නිසා ඒක දරන්න කිසිම අමාරුවක් නැහැ පින්නතුනේ. සද්ධර්මයේ දරන්න කිසිම අමාරුවක් නැහැ, අපහසුාවක් නැහැ, වේදනාවක් නැහැ. මෙමෙරි රැකගෙන ඉන්න අමාරුවක් නැහැ. මොකද අනිත්‍ය රකින්න අමාරුවක් නැහැ. ධානයක් රකින්න හරි අමාරුයි. සමාධියක් හරිම අමාරුයි. වෘත සීලෙම රකින්න හරිම අමාරුයි. ඒ වෘත සීලෙ ඔළුවේ දරාගෙන හරියට සිහියෙන් ඉන්න ඕනනේ. කෝටියක් සංවර සීලෙම රකින්න හරි අමාරුයි. දවසක් වෙනත් ආගමක කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ඕගොල්ලන්ගේ මේ කීයක් තියෙනවද කියලා. මිලියන 10යිනේ, කෝටියයි. කෝටිය සංවරසීලය. ඊට පස්සේ මිලියන මිලියයිල කිව්වා අපේ මිලියන 21ක් තියෙනවා කො අපේ සීල. නේද? සීලි පරාදයි. දැන් බුද්ධාගමේ සීලි පරාදයි නේ. ඒගොල්ලන්ගේ මිලියන 21ක් සීල ප්‍රබේදන තියෙනවා කො. මං කියලා කිව්වා බුද්ධාගමේම කෝටියක් නැහැ, එකයි තියෙන්නේ කිව්වා. දැන් මිනිස්සු මිලියන ගණන් කියලා මිනිහගේ ආගම උස්ස ගන්න හැදුවේ. දැන් මං කිව්වා අපිට මේ මිලියන ගණන් නැහැ, එකයි තියෙන්නේ කිව්වා. එක සීලයයි කිව්වා තියෙන්නේ. ඊට පස්සේ ටිකක් පුදුමෙන් මං දිහා බැලුවා. වෙන කවුරුත් නෙමෙයි ඉතින් ෆාද කෙනෙක්. ඉතින් අපේ භාවනා මධ්‍යස්ථානයකට ආපු වෙලාව කැහුවේ. ඉතින් මේ ඊට පස්සේ මං දිහා හොඳින් මෙහෙම බලාගෙන ඉඳලා මොකද්ද ඒක කියලා ඇහුවා. මං කිව්වා හිත. ඒ හිත රැක්කොත් මිලියන 21ක් නෙමෙයි, ඕක ට්‍රිලියන ගණන් වලට ගියා. ඒ සීලෙත් එතන තියෙනවා කියලා. ඉතින් අර මිලියන 21 පරාදයි අර එකට. දැන් බුදුහාමුදුරුත් එහෙම දේශනා කරේ. ශික්ෂා පනෝපු සමේදී අනේ අම්මෝ මන්ට ඔය ශික්ෂා ඔළුවේ තියාගන්නත් බෑ කියලා කිවිච්චුන වාසේ කෙනෙක් යන්න ගියා. සිවුරෙන් අයින් වෙලා බුදුහාමුදුරු කතා කරලා කිව්වා එකක් රකින්න පුළුවන්. පුළුවන්කෝ හිත. එච්චරයි. හිත මොනවා ඉඳ රකින්න තියෙන්නේ? පුජ්‍යලත්වයට බැඳෙන ස්වභාවයෙන් ආරක්ෂා කරන්න ඕන. අවිද්‍යාවට බැඳෙන ස්වභාවයෙන් ආරක්ෂා කරා නම් ඉවරයි. අකුසලයට බැඳෙන ස්වභාවයෙන් ආරක්ෂා කළා නම් ඉවරයි. මේ ලෝකේ බාහිර දෙයක් පින්නතුනේ හරි වැරදි කියලා නම් කරන්න බෑ. චේතනාන්විතව ඕනම දෙයක් නරක දෙයක් හොඳ වෙන්න පුළුවන්. ඕනම හොඳ දෙයක් නරක වෙන්න පුළුවන්. මම දැකලා තියෙන ඔය එක්තරා මේ සියදි විහානි කරගත්ත ළමේගී ළඟ අඬන අම්ම කෙනෙක්. අනේ උඹ පැනලා ගියා නම් ඉවරයිනේ, මැරුනේ මොකටද කියලා දැන් අඬනවා. පැනලා ගියා නම් ඒකටත් දුක් වෙනවා, ඒකටත් ශෝක වෙනවා. නමුත් දැන් මේ මැරිච්ච නිසා මොකද්ද මේ අම්ම කියමින් අඬන්නේ? උඹට මේ දේවල් එහෙම තිබුණා නම් උඹ පැනලා ගියා නම් ඉවරනේ කෙල්ලේ, මේ මොකටද මෙහෙම දේවල් කරගත්තේ කියලා කෑ ගහනවා. දැන් බලන්න එතන මේ අම්ම කියන්නේ මොකද්ද? හොඳයිනේ පැනලා ගියා නම් හොඳයි ඔබ කියලා කියන්නේ. එහෙමන ඇත්තෙන්ම එහෙම දෙයක් ඒ තැන මොකද ඒ තැන හොඳයි නේද? මරණයට වඩා එතන හොඳයි. අර ඒකයි ඒක තියෙන වැදගත්කම. එහෙම මේකට වඩා මේක හොඳයි. මේකට වඩා මේක හොඳයි. මේ ප්‍රශ්නෙට වඩා මේ ප්‍රශ්නේ ලාභයි. මේ ප්‍රශ්නෙට වඩා මේ ප්‍රශ්නේ ලාභයි. අන්න එහෙම වනේ ටික අඩු ප්‍රශ්න ඔළුවට දාගන්න වැඩි ප්‍රශ්න මගහරින්න. සියලු ප්‍රශ්න වලින් අයින් වෙන්න බෑ. ටිකක් අඩු ප්‍රශ්න දාගන්න වැඩි ප්‍රශ්න මගහරින්න. ඒකයි කරන් තියෙන්නේ. අලාභ දෙකක් ආවොත් අඩු අලාභේ විඳින්න වැඩි අලාභේ මගහරින්න. එච්චරයි. එනිසා බුදුහාමුදුරන්ගේ දහම චේතාන්විත දහමක්. චේතනාවෙන් නිරෝධ වෙන්නයි තියෙන්නේ. චේතනාවෙන් තමයි කුසල අකුසල සිද්ධ වෙන්නේ. චේතනාවෙන් තමයි සුගති දුගති ගමන් කරන්නේ. ඉතින් චේතනාව කියන්නේ වෙනතුනේ කැමැත්ත. එනිසා මම කියනවා සියලු දෙනාම දිව්‍ය ලෝකේ ගියා නම් කැමැත්තෙන්, අපායේ ගියා නම් කැමැත්තෙන්, ස්ථිරසන් සතුන් වුණා නම් කැමැත්තෙන්, නිවන් දැක්ක නම් කැමැත්තෙන්. ඔබ නිවන් දකින්න කැමතියි කියලා කියන්නේ මේ ලෝකේ තියෙන කිසිම ආත්මයක් මට වැඩක් නෑ. කිසිම ආත්මයක් මට වැඩක් නෑ. කිසිම ආත්මයක් කිසිම භවයක් මට වැඩක් නෑ. මේ ආත්මෙම මේ සියල්ලම අවසන් වෙන්න ඕන. හැබැයි මේක වරදවා ගත්ත සංඥාවක් බවට පත් වුනොත් පින්නතුනේ හොඳට මතක තියාගන්න මේක වැටෙනවා විභව තණ්හාවලට. මේක හරි සංකීර්ණ ගැටලුවක් ඇතුළේ උපදින්න පින්නතුනේ. විභව තණ්හා ගණයට වැටෙනවා වරදවා ගත්තොත් කොහොමද වැඩේ? විභව තණ්හාවක් බවට පත් වුණොත් මොකද්ද විභව තණ්හා කියලා කියන්නේ? මම මොනම භවයකම මට ඕනේ නෑ කියන තණ්හාව. භවයත් එක්ක හරිම තරහයි. හා සමහර අය උදවියේ ඉන්නෝ ඇලීමත් එක්ක පුදුම තරහයි. ගැටීමත් එක්ක හරිම යාළුයි. සමහර චරිතේ ඉන්නෝ ගැටීමත් එක්ක පුදුම තරහයි, ඇලීමත් එක්ක හරිම යාළුවයි. සමහර උදවිය භව තණ්හාවත් එක්ක හරිම තරහයි, විභව තණ්හාවත් එක්ක හරිම යාළුවයි. යාළුවන්ට වෙච්චද තේරෙනවද මන්දා? දැන් ඔබ යාළු මොන ධර්මයක් එක්කද, මොන වගේ ස්වභාවයක් එක්කද? අපි යාළු වෙන්න ඕන තථාගත ධර්මයක් සමග. තථාගත ධර්මයක් සමග, තථාගතයන්න් වහන්සේ සමග. එතකොට බුදුහාමුදුරුවෝ තථාගතයන්න් වහන්සේ කිව්වහම, බුදුහාමුදුරුවෝ තථාගත ධර්මයේ කිව්වහම ඒ ස්වභාව ධර්මයේ තත්ත්වාකාරය. තථාගතයන්න් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේම ඒ ධර්මයේ යම් අවබෝධයක් කළාද යම් ආර්ය ශ්‍රාවකෙක්, ඒගොල්ලෝ තථාගතයන්න් වහන්සේලා. තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට, අනිත් තථාතන් වහන්සේලා තථාගත සරියුත් මහරහතන් වහන්සේ, තථාගත මුගලන් මහරහතන් වහන්සේ, තථාගත මිහිඳු මහරහතන් වහන්සේ, තථාගත මලියදේව මහරහතන් වහන්සේ, තථාගත පුස්සදේව මහරහතන් වහන්සේ, ලංකාවීට ස්වාමීන් වහන්සේලානේ. උන්වහන්සේලාගේ මේ ඒ චිත්‍ර කතාවන් වලින් ඒ දහම කියාපාන චිත්‍ර තියෙනවා කුරුණෑගල පැත්තේ විහාර කීපයක. මම බලන්නම ගියා වෙනවම. බොහොම අලංකාරව ඒ චිත්‍ර රූප වලින් බණක් ධර්මයක් මම ඉස්සර කියලා දුන්නා. ආයි කියලා දෙන්න ඕන. කොහොමද මේ උන්වහන්සේලා රහත් වෙච්ච විදිය, රහත් වෙන්නට උපකාරක වෙච්ච ධර්ම තමයි ඒක තියෙන්නේ. එහෙම සිතුවම් වලින් අඳින්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. සිතුවම් අඳින්න පුළුවන් කෙනෙක් આવොත් මම ගොඩාක් න්‍යායන් පෙන්වන්නම්. නිවන පැහැදිලි කරන සිතුවම්. නිවන පැහැදිලි කරන සිතුවම් නිර්මාණ ඕන තරම් තියෙනවා. ධර්මයේ දැකපු අයගේ ඒ ස්වභාවයන් එක්ක අරගෙන සිතුවමක් කරන්න පුළුවන්. දැකපු විදිය. මම දර්ශනයටපත් වෙච්ච එක වුණත් වෙනතුනේ මේ සිතුවමකට චිත්‍රණය කරන්න පුළුවන්. තථාගත ධර්මය අවබෝධ නොවන්නට හේතුව තමයි කුමන හෝ ආශ්‍රවයක තමන් පැටලී ආසත්ත වී සිටීම. ඉතින් මම හැමදාම කියනවා මම වීරය පදනම් වෙලා පැටලිලා හිටපු කෙනෙක්. ඉතින් මම හරි සන්තෝෂයි. මම මේ ලෝකේ තියෙන වෙන දෙයක් නිසා නෙමෙයි පැටලිලා ඉඳලා තියෙන්නේ, අධික වීරය නිසා. ප්‍රඥාව පස්සට ගිහිල්ලා වීරය ඉස්සරහට ගිහිල්ලා. ඒ හාමුදුරුවරු ඉන්නවා. දැන් මෙහි ඉඳලා කතරගමට පයින් යන හාමුදුරුවරු ඉන්නවා. කොහොමද වීරය? අපිට නම් හිතා ගන්නවත් බෑ නේ. සෙරප්පු දාලා යන්න හිතුණොත් දාලා යනවා, සෙරප්පු නැතුව යන්න හිතුණොත් සෙරප්පු නැතුව යනවා. මට මතකයි මේ කතරගම ඉඳලා සිරිපාදට කොහෙද ගියා මිනිස්සු ධන ගාලා බාරයක්. මොනක් මේක ධනිස්සටයි අත් දෙකටයි සෙරප්පු දෙකක් පාවිච්චි කරා. නමුත් ධන ගාලා ගියා. එක්තරා විදිහක වීරයක්. ඉතින් හැබැයි මේ වීරය හරි ඉලක්කය තුල, හරි ධර්මය තුල වැඩෙන්න ඕන. දැන් මේ රටේ මේ විභාගයක් ලියන්න තියෙන වීරය පිනතුනේ ධර්මයේ කෙරෙහි වැඩුණොත් ඒ කාලය, ඒ ශ්‍රමය, ඒ නුවණ වැය කරොත් මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන්. නිවන පරික්ෂණය කරන්න ඕන. නිවන හොයමින් ඉන්න ඕන. දැන් අපිට මෙතන පේන්න ඕන මේ නිවන හොයමින් ඉන්නවා මෙන්න මේ අය මොකද්ද? කුමද්ද මේ සත්‍යය? මොකද්ද මේ නිර්වාණය කියලා සොයමින් නුවණින් ඉන්න පිරිස කෙනෙක් මට හමු වෙන්න ඕන. ඊළඟට යාට ඒක නොදකින්නට හේතුව බාධාව මෙන්න මෙයයි කියලා පෙන්නවා. ඒ බාධාව යා බිඳ ගන්නවත් එක්කම යා නිවන් දකිනවා. නිවන කොහෙද තියෙන්නේ? නිවනේ පාට මොකද්ද? නිවන අනාගතේ දකින්න පුළුවන්ද? වර්තමානයේ දකින්න පුළුවන්ද? හා? අනාගතෙත් නිවන නැහැ, වර්තමානෙත් නිවන නැහැ. එතකොට? එන කොහෙද තියෙන්නේ? තේරෙන්නේ නැහැ නේද? පින්නතුන්ට තේරෙන එකම තමයි නිවන නොතේරීමට හේතුව. ඒක තේරුණාද? තේරෙන එකම තමයි නිවන තේරෙන්නේ නැති හේතුව. තේරුණානේ? තේරෙන එක තමයි නිවන තේරෙන්නේ නැති එකට හේතුව. ඉතින් ඔය වගේ දේවල් ඉතින් තේරෙන්නේ නැහැ. මල විකාර කියන්නේ ආමුදුරු කෙනෙක් කියලා මට බලිනවා. ඉතින් මං ඒ දොසත් ඉතින් බාර ගන්නවා නේද? මොනවා කරන්නද ඉතින්? අර පොඩි ළමයි ඇඟේ කැත කළා වගේ කියලා හිතනවා. මම කරන්න දෙන්නේ ඉතින් ඒ මනුස්සන්ගේ නොදන්න කමට නේ කියන්න කියලා.
සම්මර්ෂණය පමණයි යෝනු පින්නතුන. විදර්ශනාව පමණයි යෝනු. නුවණින් ධර්මයේ දකින්න ඕන, දැනුමින් නිවන දකින්න බෑ. ඉතින් මේ මහා කච්චායන මහතෙරුන් වහන්සේ ඒ දේශනා කරු මෙන්න මේ වැකී මම භාවනා මධ්‍යස්ථානවල ගොඩාක් තැන්වල දකින්නවා. මේක ගහලා තියෙනවා, ඔයත් ඔය දැකලා ඇතිනේ. මේක දැකලා ඇති. මේක දකින්න තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානවල හැමතැනම. ඉතින් මේකේ නිවන තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ. මේක වටහා ගන්න විදිහ වැරද්ද තියෙනවා, වැරද්දක් තියෙනවා. ඒ නිසා නිවන මග ඇරෙනවා. දැන් ඇසැත්තෙකු නමුත් අන්ධයෙකු මෙන්ද කියලා කිව්වහම පුදජනේ හිතනවා මේ කතා කරන්නේ මේ නිකන් ලෞකික අන්ධයෙක්ගේ ගැන කියලා. ඒක තමයි වැරදි. ලෞකික අන්ධයෙකුට පින්නතුනේ මේ ඇස් නොපෙනුනාට එයාගේ මේ ඔළුවේ ඉමේජ් හදන ගතිය තියෙනවා. කන් ඇත්තෙකු නමුත් බිහිරෙකු මෙන්ද කියලා කිව්වට බිහිරන්ට ඕන තරම් එයාට සංවේදී කරගන්න ක්‍රමය, තේරුම් කරගන්න ක්‍රමයක් තියෙනවා. නුවණ ඇත්තෙකු නමුත් මෝඩයෙකු මෙන්ද. ඔන්න ඕක නම් හොඳයි නේද? පුරුදු කරන්න ලේසියිනේ. නුවණ ඇත්තෙකු නමුත් දැන් ඕක මං කිව්වහම නේ තේරෙන්නේ නැහැ කියලා මගේ දෝෂක් කියලා කියන්නේ. මා කච්චා වෙන වරහතන් වහන්සේ කියන්නේ. ඒ තුන්වෙනි කාරණේ මොකද්ද තියෙන්නේ? ඔව් නුවණ ඇත්තෙකු නමුත් ඕ මෝඩයෙකු මෙන්ද. දැන් බලන්නකෝ මං මේ කලින් දේශනාවල කියලා දෙනවා මේ මෝඩෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. මෝඩෙක් වෙන්න මහන්සි වෙන්න. මෝඩෙක් වෙන්න පුරුදු වෙන්න. හැඩ ගැහෙන්න. ඒ නිසා ඒක හරි අමාරු වැඩක්. මේ ලෝකෙ මේ නැනවතුන් එන්න යනවා, බලවතුන් එන්න යනවා, ධනවතුන් එන්න යනවා, මහා ප්‍රඥයෝ එන්න යනවා. කවුරුත් මෝඩෙක් වෙන්න යන්නේ නැහැ. මෝඩෙක් වෙන්න එපා කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඒ වුණාට මහා කච්චායන මහරහතන් වහන්සේ කියන විදිහට නුවණැත්තෙකු නමුත් මෝඩෙකු මෙන්ද. බල ඇත්තෙකු නමුත් දුබලෙකු මෙන්ද. දැන් මේක පුතඥන භාවයේ ඉඳලා යම් ආකාරයකට තේරුම් ගන්නවා. ඒක සම්පූර්ණ වැරදි හැඟීමක් ඇති කරගන්න එයා. සමහරලාට කාලකන්‍ය හැඟීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. මොකද මේක හකුලවල සම්මිශ්‍රණය කරලා ගලපල ගාන හදාගන්න දන්නේ නැති නිසා වැරදි උත්තරයක් එන්නේ. දැන් ඊට පස්සේ පහලින් තියෙන තම් පොඩි අකුරු පෙළකින් සඳහන් වෙන රූප, ශබ්ද ආදී අරමුණ කමෝ කලි ඒ කිසිවක් නොවැළී නොගැටී සිටිය යුතුයි. සිටිය යුතුයි කියන අනට වැඩි මම විශ්වාස කරනවා මේක සිටිනවා කියන ස්වභාවය. සිටිය යුතුයි කියුවාම පුතඥන භාවයේ ඉඳගෙන මේ ක්‍රියාවලියකට සහායක යෙදෙනවා. මේක තමයි ආර්ය දර්ශනයකට පත් වූ තැනැත්තෙන්ගේ මානසික ස්වභාවය තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ පුතඥනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නෝකයි මේ වරදි වටහා ගැනීම වැරදි වටහා ගැනීම පින්නතුලයි. පුතඥන භාවයේ සිටගෙන මේ වැරදි වටහා ගැනීම පුතඥන භාවයේ සිටගෙන වැරදි වටහා ගැනීම
නිවන තේරෙන්නේ නැති ප්‍රධානම බාධකයක් තව එකක් මතක් කරන්න පිනතුනේ. ඔය ඇත්ත බලන්නේ ඉන්ද්‍රිය ඥාණයෙන්. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ඉන්ද්‍රිය ඥාණයෙන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. තාම වැදගත් දෙයක් ඔබ හොඳට සිහිය තියාගෙන ධර්මයේ මෙනෙහි කරද්දී හැම තිස්සෙම හොඳට මේක මේ ධර්මයේ මතක් කරගන්න. ඉන්ද්‍රිය ඥාණයෙන් කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒක ඉතාම තහවුරුයි ස්ථාවරයි ගලේ කොටලා තියන්න. අනාගතේ නිවනක් හොයන කෙනෙකුට හරිය ඇහෙන්නේ තේරෙන්නේ ඔය මේ විශාල ගල්කණුවක උණක් කවන්න කොටලා දෙන්නේ කිසි කෙනෙක් ඉන්ද්‍රිය ඥානයෙන් නම් නිවන් දකින්නේ නැහැ කියලා. එතකොට මේසු අලුත් නව ඥානයකින් මේක හොයයිනේ. ඉන්ද්‍රිය ඥානයකින් නිවන් දකින්නේ නැහැ. දැන් ඔබ හොයන්නේ කොහෙන්ද? මෙන්න මේ ඇතු ඉන්ද්‍රිය ඥාණයෙන් බණහනවා, ඉන්ද්‍රිය ඥාණයෙන් ගවේෂණය කරනවා, ඉන්ද්‍රිය ඥාණයෙන් අතහරිනවා, ඉන්ද්‍රිය ඥාණයෙන් අල්ලා ගන්නවා, ඉන්ද්‍රිය ඥාණයෙන් සමාධිගත වෙනවා. ඉන්ද්‍රිය ඥාණයෙන්ම කරන්න පුළුවන් හැම දෙයක්ම කර කර නට නටා ඉන්නේ අර ඉන්ද්‍රිය ඥාණය නැමැති මඩගෝරේ මැටි ටික අනානා ඉන්නවා එකතන. ලෝකෝත්තර ඥාන කියන ස්වභාවයට පිවිසෙන්නට නම් මේ ඉන්ද්‍රිය ඥානය කියන එක අපි අත්හරින්න ඕන. ඉන්ද්‍රිය විෂය කියන එක අත්හරින්න ඕන. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඉඳුරන් අතික්‍රමණය කරනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවා දකින්නවා. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රිය ඥානය කියන එක පවතින පිනුදුර තමන් කැමති පරිදි තමන්ට ඍසි පරිදි ඉන්ද්‍රිය ඥානය පවත්න්නේ තමන්ගේ කැමැත්තට තමන්ගේ රටාවට ඉන්ද්‍රිය ඥානය වැඩ කරන්නේ. ඉතුරු නැතුව අත්හරින්න බෑ ඉන්ද්‍රිය ඥානයට. ඉතුරු නැතුව අත්හරින්න පුළුවන් ලෝකෝත්තර ඥාණයට. ඒ ඊළඟට මොකෝ අපි ලෝකෝත්තර ඥාණයක් තිබේද? අදතරේ ලෝකෝත්තර ඥාණයක් නැත. දැන් ඉතින් අභිධර්මයේ හදාරපු කෙනෙක්ගේ මහන් හිටියොත් හිතන්නේ මූ කන්නේ පෑය ලෝකෝත්තර ඥාණයක් නැහැ නේ කියනවනේ. විමුක්ති ඥානය. එද විමුක්ති ඥානය කියන්නේ මොකද්ද? ඥාන නැ කියන එක. විමුක්ති ඥානය අන්න ඒකට පිටුතුනේ ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ. එහෙනම් රහතන් වහන්සේලා ඥානවන්තද? ආදන වංශල ඥානවන්තද නැද්ද? හරි බය කියනනේ. කියන්න බලන්න. හා? ආදන වංශල ඥානවන්ත නැහැ. ඔය ඇත්ත වගේ ඥානවන්ත නැහැ. ඔය ඇත්ත හරි ඥානවන්තයි ඈ. සන්තෝෂයි නේ එහෙම කිව්වා. අපෝ හරි ඥානවන්තයි. හැබැයි ආරි මාර්ගයේ නින්දාවක් ඒක. ආරි මාර්ගයේදී නින්දාවක් ඔබ හරි ඥානවන්තයි කියන එක නිග්‍රහයක්. තේරුණා නේද? ඥාන කියන්නේ මොනවද? දෘෂ්ටි, සංකල්ප, පද පරම භාය. හරි හීන තන ඔබ හරි ඥානවන්තයි. එහෙම රහතන් වහන්සේලා ඥානවන්ත නැහැ. මොඩයිද? මෝඩත් නෑ. එතකොට මෙතන මෝඩයෙකු වගේ කියලා පෙන්වලා තියෙනවානේ. අන්න ඒකයි පින්නතුරි මේ වචන වලින් මතුවෙන නියම අරුත් ලබා ගන්න නම් විශිෂ්ට ඥානය ඕන. මෙතෙන්දි මෝඩයා කියලා එක පාවිච්චි කළාට ඒක යම් වචන ගැලපීමට උදාහරණයක් විතරයි. රහතන් වහන්සේලා මෝඩ නෑ. රහතන් වහන්සේලා දුබල නෑ. රහතන් වහන්සේලා බිහිරි නෑ. රහතන් වහන්සේලා අන්ද නෑ. යම් කාරණයක් උද්දීපනය කිරීම සඳහා ලබා ගත්ත එවිට අපිට පිනතුනේ සමස්ත ධර්මය සහ ආදර්ශයන් මෙතෙන් ගලපන්න ඕන. එතකොට තමයි අපේ රහතන් වහන්සේගේ දැක්ම මතුවන්නේ. ඔයිටික හොඳට තේරුම් ගන්න. ඒ තේරුනොත් අතහරින්න. තේරුම් ගන්න දේත් අතහරින්න. ආයි තේරුම් ගන්න දේ ආයි අතහරින්න. මොකද ගන්න හැම දෙයක්ම අතහරින්න සිද්ධ වෙන නිසා තේරුම් ගැනීම අතහරින්න. තේරුම් ගන්න අතහරින්න. සියල්ල අතහැරීමයි විට සිදුවේවි. මරණයට බිය නොවන්න. මානසික මරණයක් නේ දැනෙන්නේ. ආර්ය මාර්ගය යන කෙනාට මානසික මරණයක් දැනෙන්නේ. ඒ නිසා කිසි විටක මරණයට බිය නොවන්න. දැන් මේ වාක්‍යයේ හැටියට අවසානයේ අපිට ඉන්න සිද්ධ වෙන්නේ මලමිනියක් මෙන්. කෙටියෙන්ම සඳහන් කරනවා නම් මලමිනියක්සේ වාසය කරන්න කියලා අවසානයේ කියවෙනවා. එතකොට මේ මලමිනියක්සේ වාසය කරන මලමිනියක් කොහොමද වාසය කරන්නේ? කොහොමද මලමිනියක් ඉන්නේ දැන් දැකලා නැද්ද? කියන්න බලන්න. කිසිම සංඥාවක් නැතුව ඉන්නවා කියලා කම්ම කෙනෙක් කියනවා. හැබැයි තමන් මැරිලා තමයි මේක කියන්නත් ඕන. තමන්ම මැරිලා තමන්ගේ අත්දැකීම තමයි දැන් කියන්නත් ඕන. කියන්න බලන්න. කොහොමද මලමිනියක් වාසය කරන්නේ? ඇලීම් ගැටීම් හැඟීම් දැනීම් නැතුව ඉන්නවා. ඉන්ද්‍රිය විශේෂයක් මොල ඉන්නේ. තමම්ම ඒ අත්දැකීම මැරිලා අත්දැකලා කියන්න ඕන. තව කියන්න. මලමිනියක් වාසය කරන්නේ නැහැ. තව කියන්න පිටිපස්සේ. පිටිපස්සේ අය නානවන්තයිද? ඇත්තටම තරහ යන්නේ නැහැ. මොකද හේතුව අපි ඥානවන්තයි කියන ස්වභාවය හොඳට සංඥාව පුරුදු කරලා තියෙන හොඳ වචනයක් හැදීර කොච්චර කිව්වත් තරහ යන්නේ නැහැ. ඔබ හරි ඥානවන්තයි කියලා කියන්නේ 10 පාරක් කියන්නේ 100 පාරක් කියන්නේ තරහ යන්නේ නැහැ. එහෙම නේද? ඒකට හේතුව ඒක good කියලා දාලා තියෙන එකට. එතකොට 2 පාරක් කිව්වනම් ඔබ හරි මෝඩය මෝඩය කියලා තරහ යනවා. මොකද හේතුව ඒකට bad කියලා දාලා තියෙන සංඥාව ගොනුවට දාලා තියෙන එක නරක වචන ගණේට. මට නොකිය යුතුයි කෙනෙක් කියලා හිතලා තියෙන්නේ. මොකද එහෙම දාලා තියෙන්නම මේ මෝඩ නිසා. ඔබට තියෙනවා හොඳ වචන ගුණෝකුයි නරක වචන ගුණෝකුයි. මලු දෙකක් තියෙනවා කර තියාගෙන කද තියාගෙන යන්නේ තියෙන්නේ. කුණු කඳ බිමින් තියන්න. ඒ කාලෙත් කසල කළමනාකරණේ හරියට තිබිලා තියෙනවා. ඉස්සරහ දාන්නේ කුණු ටික පිටිපස්සේ දාන්නේ තව කුණු ටික. ඈ කුණු වර්ග වලට බෙදලා තියෙන්නේ. ඒවා තමයි කඳු තියාගෙන යන සුනීත. සුනීත කුණු කඳ බිමින් තියලා කානුවට බැස්සා. පාරේ අයිනට බැස්සා. බැහැලා ඉස්සෙල්ලේ කලෙත් තිබුණ පස් වලින් කපන කානුව තිබ්බා. කොන්ක්‍රීට් කානුව නැති වුණාට කානුවට බැහැලා වැදගෙන ඉන්න. මොකද ශාස්ත්‍රීයකයන් පූජකයන් පඬිවරුන් පඬිතයන් යද්දී ආචාර කරන්න ඕන මේ කසල සෝදන පුජ්‍යලයා මේ කුණු කඳ බිමින් තියපු කෙනාට කුණු කඳ බිමින් තියන්න කිව්වා. તો බැලු මේ 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 ශාස්ත්‍රවරයට පිසුද ඔයද? ආයි බැලුවා නෑ. හොඳ පෙනුමක් තියෙන කෙනෙක්. හරි ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්. මේ ඔළුවේ ප්‍රශ්නයක් නෑ මෙයාට. ඈ මොකද බුදු කෙනෙක්ගේ වචන අපූර්වයි. දැන් අඟුලි මාලටත් එහෙමනේ. ඈ ඔබ නතර වන්න මම නතර වෙලා සිටින්නේ කියලා කිව්වා වඩින ළමා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ මලමිනී කතා කරනවානේ. කතා කරන මලමිනී දැකලා තියෙනවද? නෑ අපේ මලමිනී කතා කරනවා. අපේ මලමිනී හිතනවා. අපේ මලමිනී උපකල්පනය කරනවා. අපේ මලමිනී භාවනා කරනවා. අපේ මලමිනී ධර්ම අවබෝධයත් කරගන්නවා. නෝ සැබෑ මේ කියපු කෙනේ. ඔව් ධර්ම අවබෝධය කරගන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. යන්නෙත් නෑ. එන්නෙත් නෑ. හරියට අඳුන ගන්න, හරියට ඉලක්කගත කර ගන්න තමන් හරියටම තේරුම් ගත්තද කියලා එතන. එතකොට අපේ භාවනාව මොකද්ද කියලා අහුවොත් එක පාඩට කියන්නත් පුළුවන්. යථා අවබෝධයේ පූර්ණත්වයෙන් හරියට තේරුම් අරගෙන කියනවා නම් කියන මලමිනියක් සේවාසය කරමු. මලමිනියක් හරි දුකින් ඇති නේද? සතුටින් ඇති නේ. අපරාධේ මම මලානේ කියලා කල්පනා කර කර ඇති නේ. බය වෙන්න එපා. අපි කාටත් ඒ දවසේ එනවා. තව අවුරුදු 10යි 20යි 30යි 40යි 50යි 60යි අතර මෙතන 70යි 80යි අතර කොහොම හරි 2100 කැලෙන්ඩරේ නම් දකින්නේ මේ ඉන්න කවුරුවා. එතකන් ඊට කලින් කරන ඉරිසියාවක් වෛරයක් පලිගැනීමක් ක්‍රෝධයක් තණ්හාවක් තියෙන නම් කරලා ඉවර කරගන්න. පලිගන්න හරි තියෙන්නේ මැරෙන්න කලින් තියෙන්නේ. ඒක ඉවර කරගන්න. මේ පාරමිතාවක් මේක. ඒක ඉවර කරගන්න කාට හරි වලක් කපන එක, පදයක් හදන එක, බෙරයක් ගන්න එක, මොනවා හරි දෙයක් තියෙනවනේ ඔක්කොම ඉවර කරගන්න. නිවනක් අවබෝධ කරගන්න එක කාලය තුල ඉවර කරගන්න වෙනවා. රහතන් වහන්සේලා කාරුණිකයිද? උන්වහන්සේලාට එහෙම අමුතු කාරුණිකත්වයකුත් නැහැ. උන්වහන්සේලාට අමුතු වෛරයක් ක්‍රෝධයකුත් නැහැ. උන්වහන්සේලාට ඇති ප්‍රේමයකුත් නැහැ. වෛරයකුත් නැහැ. ඒ ඔක්කොම කොහෙද තියෙන්නේ? මිනිස් පුතජන සිත සන්තානවල හැඟීම් වල තියෙන ඒ ඔක්කොම. හිතාගෙන ඉන්නෝ බිරිඳට ප්‍රේම කරනවා, ස්වාමියට ප්‍රේම කරනවා, ළමයට ප්‍රේම කරනවා කියලා එකක් එහෙම එකක් නෑ. මොනෝ හරි සංකල්පයක් ඒ තුල ගැඹිලා තියෙනවා නම් තමයි මේ ප්‍රේමය ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ. වටිනා කියන සංකල්පයක් නැති කිසිම දෙයකට ප්‍රේමයක් නැත. සංකල්පයේ විඳුන තැනත් ප්‍රේමය නැත. එතකොට සංකප්ප රාගෝ කියන්නේ ඕකට. හැමෝම සංකල්පයකට තමයි බැඳීම තියෙන්නේ. දරුවෝ අම්මා තාත්තට ගොඩක් ආදරෙයි. උන්ගේ හැමදේම කොල්ල දෙන්න නිසානේ. නැත්තම් ආදරේ වෙයි. දරුවෝත් බල්ල දෙනවා, කෑමත්තු වෙල දෙනවා, ඇඳුම් පැළඳුම් අරන් දෙනවා, ඔළුව අත ගන්නවා, ලෙඩ වුණාම ඒවා මේවා හදලා දෙනවා නම් ඉතින් කැමතියි. අම්මා තාත්තා උනත් වඩා අවුල් කරනවා නම්, කේලම් කියනවා නම්, ඉන්න තැන විනාශ කරනවා නම් අම්මා තාත්තා උනත් දරුවන්ට එපා වෙනවද නැද්ද? එපා වෙනවා. දරුවන්ව උනත් එපා වෙනවා. මේ ලෝකේ කිසි කෙනෙක් කිසි කෙනෙකුට එහෙම දයාවක් දක්වන්නේ නැහැ. ඒ නිසා අත්තාහි අත්ත නෝනාතු පුත්තාමති ධනම්මති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා හිතාගෙන ඉන්න බොරු. සමාජ ගෞරවව තියෙනව නේද? තනි කර තියෙන සම්මුතිය පදනම්ව සිවැඩක් නැහැ. දැන් මම වාහනෙන් ගිහිල්ලා බහේ බැස්සහම හිනාව දාන පණාව දාන මිනිස්සු මං ත්‍රීවිලරකින් ගියාම පණාවනේ. තම හොඳටම බලනවා මම වාහනෙන් ගිහිල්ලා බැලලා නගරේ මේ සැරිසරල මොකක් හරි වැඩක් කරගෙන ආවොත් කී දෙනෙක් හිනා වෙනවද කියලා. අර මම මේ ගණන් කරන ඉලක්කම් ගණන් කරන එකක් මගේ ළඟ තියෙනවා. හිනා වෙච්ච ගමන් ඔබනෝ එකක්. එතකොට කී දෙනෙක් හිනා වුණාද කියලා මේකේ වැදගත්කම කියලා. ත්‍රිවිලරකේ දවස් 0 මොකෙක්වත් හිනා වෙලා නැහැ. හැබැයි වාහනෙන් ගිහිල්ලා බහපු දවසට ඉතින් මිනිස්සුන්ගේ අර සිනහව වැඩි කිරීම සඳහා දකින්න කැමති නිසා තමයි හාමුදුරු ටිකක් ලොකු වාහන ගන්නෙ. එතන පොඩි වාහනේ ගහිනා වෙන්නේ නැනේ. ඉතින් ලේ පිරිසිදු කිරීම සඳහායි මම ගන්නෙ. ඒක හොඳයි නේද ඒක? ඒ නිසා ඊළඟ හොඳ වාහනයකුත් අරන් දෙන්න කල්පනා කරන්න මට. අනවසය සිනහවෙන් හැමතිස්සෙම තමයි මේ හැකියාව තියෙනවා. අත්ක කළ බලන්න. ඒ වගේ තියෙන සාමාන්‍ය තලයේ පොදු වාහන පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ටිකක් අර දුර්ලභ ගණේ ටිකක් දකින්න අමාරුයි. නඩත්තු කරන අමාරු වාහන තියෙන්න ඕන. ඒවට තමයි හිනාව දෙන්නේ. ඇත්තෙන් මේ මිනිස්සුන්ට ඒ වගේ අයගෙන් හම්බෙන සත පහක උදව්වක් නැහැ. ඒ වුණාට දත නියමනෝ. ඒක තමයි හැටි. ලෝකේ හැටි. එහෙනම් සංකල්ප හීනෙක ඔය සැරිසරමින් ඔය ඉන්නේ ඔක දකින්න. මේ සංකල්ප සිහිනෙන් අවදි වෙන්න. නිින්දෙන් අවදි වෙන්න. කවුරුත් පිළිගන්නේ නැහැ ඔය ඇත්ත මේ ඇවිද හිටියද නිදි. කොහෙද නිදි? සංකල්ප ලෝකේ නිද්‍රාවට පත් වී සිටින්නේ ඔය නිින්දෙන් අවදිවන්න. ඇස්සර බලන්න. දැන් ඒක සිද්ධාර්ථ තවුසන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම දැක්කනේ. චක්කුන් උදපාදී කිව්වයි මගේ ඇස් ඇරුණා. මම මෙතෙක් කාලයක් නිදි. මෙතෙක් කාලයක් එහෙනම් සිද්ධාර්ථ කාලය කියලා කියන්නේ අවුරුදු 35ක කාලය කියලා කියන්නේ නිදි. ඉස්පහින් පස්සේනේ බුද්ධ කාලය උදා වෙන්නේ. එහෙනම් ඇස් අරගෙන බුදු කෙනෙක් අවුරුදු 45 වසයි වැඩ හිටියේ. ඇස් අරගෙන. ඒ නිසා ඇස් අරගෙන ජීවිතයට කැමතිවන්න. ඇස් අරගෙන ජීවිතයට ආස කරන්න. මේක අද අද මම හොයාගන්න ඕන කියලා පෙරදරන මහන්සි වෙන්න. ඔබ විසින්ම ඔබ ඔබම සොයාගෙන තේරුම් කරගන්න ඕන දෙයක්. තියෙන්නේ ප්‍රමුඛ කාරණේ වෙනතුනි සම්මර්ෂණය. විදර්ශනාව. විදර්ශනාවට උපකාරක වෙන දේවල් තමයි වීරිය, සතිය, සමාධිය වගේ දේවල් උපකාරක ඒවා. මම පළවෙනි එක තමයි විදර්ශනාව. අපි වෙනතුනි විදර්ශනා කරේ ඇස් කරකවකවක විදර්ශනා කරා. නල්ල රැලි ගහගෙන විදර්ශනා කළා. ඕ හෙඩ්ෆෝන් එක කනේ තදින් තද කරගෙන අර නොතේරෙන විශේෂ කාරණා නොතේරෙන කාරණා විදර්ශනා කළා. දැන් මේ දේශනාවේ ඔබට නොතේරෙන කාරණා කීයක් ඇහුණද? එහෙමනම් ඒ හැම කාරණයක්ම තියෙන්නේ කුමක් සඳහාද? විදර්ශනාව සඳහා. නොතේරෙන කාරණා තියෙන්නේ මට බනින්න නෙමෙයි. නොතේරෙන කාරණා තියෙන්නේ මේ නිඳා කරන්න අපහාස කරන්න නෙමෙයි. නොතේරෙන කාරණා තියෙන්නේ විදර්ශනා කරන්න පින්නතුනි. දැන් මෙතෙන්ට එන පින්නතුන් එහෙම නැහැ. නමුත් ලෝකේ ඉතින් ඉන්නවා ඒ වගේ චරිත ඉන්නවා. ඉතින් ඒක ගැන අපි අනුකම්පා කරනවා ඒත්තු කෙරෙහි. නොදන්න කමට පවපුරව ගන්නවා. මේ දහමට ගැරහුවොත් දහමේ අවබෝධය කල්ප ගණන් වලින් ඈතට යනවා. සත්‍යයට ගර ගැහුවොත් දන දන ධර්මයට නින්දා කරොත් නින්දා කරන අදහසින් නින්දා කළොත් අපහාස කරොත් ධර්මය උන්ට මග ඇරෙනවා. ඒ වගේම ධහමට උපකාර කළොත් ධර්මය දකින්නට ඒක උපකාරයක් බවට පත් වෙනවා. එයිසා තමන් හරියට විදර්ශනා කරන්න. ඒ නොතේරෙන කාරණා මේ දහමක් තුල පෙන්වන්නේ මේ පව් කරන්න උගන්වලා දෙලත් නැහැ. මේ නීති විරෝධී වැඩක් කරන්න උගන්වලා දෙලත් නැහැ. කෙනෙකුට කෙනෙක් හිංසා කරන්න උගන්වලා දෙලත් නැහැ. ඈ මේ ආධ්‍යාත්මික ස්වභාවයක් හිතක් තේරුම් ගන්න දහමක් කිව්වහම ඒක විවේචනය කරනවා නම් ඒ මිනිස්සේ මිනිසෙද? මිනිසෙක් නෙමෙයි. මිනිසෙක් නෙමෙයි ඒගොල්ලෝ. අතහැරීමෙන් වාසය කරන්න. ඉතුරු නැතුව අතහැරීමෙන් වාසය කරන්න. ඉතුරු නැතුව අතහැරීම කියලා කියන පින්නතුනේ හැන්දක් දන් දීලා. කෙනෙක් නැතුව දැන් මේ කෙනා තමයි මෙතන හැන්ද. කෙනාගෙන බෙදන්නේ. කෙනා තමයි හැන්ද. කෙනා කියන පුජ්‍යලයා මම කියන හැන්ද අතහැරලා තමයි එයා වාසය කරන්නේ. අන්න ඒකට කියනවා ඉතුරු නැතුව අතහැරීමෙන් වාසය කරනවා කියලා. ඒක පුරුදු කළාම අපිට මේ විමුක්ති මාර්ගය වඩා ගන්න උපකාරක ධහමක් බවට පත් වෙනවා.
පින්දුසුනේ විශ්වී අවබෝධයක් ඇති කර ගැනීම සඳහා උගන්වන ස්ථානය විශ්වවිද්‍යාලයක් ආයතනයක් ලෝකෙ කොහොවත් නැහැ. සද්ධර්මයේ යථා අවබෝධය කරගත්ත උත්තමයෙකුට උත්තමාවයෙකුට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒ තැනක් ඇරෙන්න මේ ලෝකේ විශ්වයේ කොතනකවත් නැහැ. පින්දුතුනේ මේ ඉන්ද්‍රිය විශ්වයේ ඉක්ම වූ දහම තේරුම් ගන්න උගන්වන තැනක්. එනිසා අතිශයින්ම දුර්ලභ ධර්මයක් අපිට ලැබී තියෙනවා. අපි මේ ධර්මයේ මේ ජීවිතය තුළ කලින්ම ඉක්මනින් අවබෝධ කරගමු. වැඩි කාලයක් ධර්මයේ ප්‍රීතියෙන් සතුටින් ඔබට වාසය කරන්න පුළුවන්. කරත්තේ කර තියාගෙන යන දුක නැති වෙලා ගිහිල්ලා හෙවණෙල්ල පස්සෙන් එනවා වගේ සැනසෙල්ලක් ලබන්න පුළුවන්. හිතන්නකො කරත්තයක් කර තියාගෙන ගියපු කෙනෙකුට හෙවණෙල්ල පස්සෙන් එද්දි සැහැල්ලුවෙන් යන්න තියෙන ගමන කොච්චර ලෙහෙසිද කියලා. ඉතාම ලෙහෙසි. ඔබෙත් කරත්තේ බිම තියලද තියෙන්නේ, කරත්තේ තාම කරේද කියලා බලන්න. මම කියන රෝද දෙක තමයි තියෙන්නේ. ඒ රෝද දෙකේ බලන්න මයිනු දෙක දෙපැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මයිනු දෙකක් දාලා තියෙන්නේ. ඒක මම ඒ ලෝකේ අපි බැඳීම් අත්හරින්න කියලා කියන්නේ. මේ කතා කරන්නේ පින්නතුණු යහපත් බැඳීමත් හරින්නත් නෙමේ. සසර දුකට පත්වන බැඳීමත් හරින්න. තේරුණා නේද? දැන් කෙනෙක් ගෙදරක යහපත් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමත් හරින්න ඕනද? ධර්මානුකූල බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමත් හරින්න ඕනද? එහෙමත් අරින්න ඕනේ. නිවනට උපකාරක බැඳීමක් තියෙනවා නම් අත්හරින්න ඕනද? නෑ. ඒ නිසා සබ්බ රතින් ධම්ම රතේ ජිනාතේ. එතකොට ධර්ම ස්වરૂපයක බැඳීමක් තියෙනවා ඒක කමන්නේ. එතකොට ඒ බැඳීමෙන් සිද්ධ කරන්නේ බැඳීම් දුරු කරන එක. බැඳීම් අවබෝධයටපත් කරන එක. රහතන් වහන්සේලා මේ ශාසනයට බැඳීමක් තිබ්බා. ධර්මයට බැඳීමක් තිබ්බා. ධර්මයේ පැවැත්මට බැඳීමක් තිබ්බා. බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ මුල් ලෝකේම පවතිනව දකින්න බැඳීමක් තිබ්බා. ඒ බැඳීම නරක එකක් නෙමෙයි. සසරට නිවන් දකින්න බාධා කරන බැඳීමක් නෙමෙයි. එතකොට මේ බැඳීම් කියලා කියන්නේ පින්නතුනේ මේ සිත මොක හරි මේ හදා ගන්න බැරිව හිර වෙලා තියෙන එකට තමයි බැඳීමක් කියන්නේ. එංග උදාහරණයක් වශයෙන් ඔබ හිතමුකෝ, නිකන් පරණ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි හැමතිස්සෙම මතක් වෙනවා කියලා. තද බැඳීමක් තියෙනවා පරණ එක්කෙනා දකින්න ඕන කියලා. දැන් ඔබ හිතන්නේ මේ බැඳීම කඩා ගන්නවයි කියන්නේ අර පරණ එක්කෙනා බලන්න යන්න නැතුව ඉන්න එකටද? ඇත්තටම බලන්න ගිහිල්ලා එයාත් එක්ක දවසක් කෑම කන එකද? ඒක මහත්මයකට එහෙම දෙයක් වුණා. ඒක රටක ඉන්නේ. තව මහත්මේ තව රටක ඉන්නේ. මේ දෙන්න ඉස්සරම මේ යාළු දෙන්න පන්තියේ ඉඳලා පස්සේ හරි මොකක් හරි හේතුවකින් මේ දෙන්න වෙන් වෙලා තියෙනවා. නමුත් මේගොල්ලන්ගේ ප්‍රථම ප්‍රේමේ
පස්සේ දැන් දෙන්නටම දෙපැත්තේ කසාද තියෙන දරුවෝ ඉන්නවා. නමුත් මේ දෙන්නට එක සිතිවිල්ලක් ඇති වෙනවා, ආයේ එක දවසක් හරි අපි හමු වෙන්න ඕන, ඇවිදින්න ඕන කියලා. මේක නිවන් දකින්න පව බාධාවක් වෙලා. මේගොල්ලෝ හිමින් සැරේ ප්ලෑන් කළා, මහත්තයට හොරෙන් හරි මහත්තයට කියලා හරි ඇවිල්ලා මේ දෙන්න හමු වුණා. හමු වෙන්නේ මාවත් හමු වුණා ඇවිල්ලා. මම අහලා කිව්වා සිද්ධියක් කිව්වා. මේක තමයි කියලා. ඉතින් මේ තමයි දැන් ඊට පස්සේ මට ඒ රාත්‍රියේ කෝල් කරලා කිව්වා සායනස දැන් ඉවරයි හිතේ. ඒ ප්‍රශ්නේ ඉවරයි. නැත්තම් ඒ ප්‍රශ්නේ දිගටම කකෑරි කකෑරි තිබුණා. කතා කරන දේවල් ටිකක් තිබ්බා. හේතු දක්වන හේතුන් ටිකක් තිබ්බා. මට ආස වුණා ඇත්ත එක ගිහිල්ලා කෑමක් කාලා කතා බහ කරලා දවසක් ඇවිදින්න. දැන් මගේ එක ඉවරයි. කොහොමද මැනීම අවසන් කරන විදිය? මේ මැනීම ඉවරයි. ඒ වගේ පින්නතුනේ සමාරේව තියෙන යුතුයකමක් ඉෂ්ට කරන් තියෙනවා. ඒ යුතුයකම ඉෂ්ට කළා ඉවර වෙන්න ඕන. දැන් මම දන්න එක මහත්මයෙක් කියတဲ့ මේ අත්හරින මනස හදාගෙන වර්ධනය කරගෙන යනකොට මෙයාට මට දරුවයි බිරිඳයි අත්හැර ගන්න බෑලු. මොන බණේ කිව්වත් හිත ගැලවෙන්නේ නෑ ඇල්ලු. ඒතකොට මෙයා කල්පනා කරාලු මං කොහොමද මේගොල්ලෝ අත්හරින්නේ? මම හොඳ උපායක් හදුවා. හරි. මනසට පෙනුනවා මම මේගොල්ලන්ට මේ බැඳිලා තියෙන මේගොල්ලෝ මම ආරක්ෂා කරන්න ඕන, නඩත්තු කරන්න ඕන කියන වගකීමේ තමයි මම බැඳිලා ඉන්නේ. ආ මං ඕක කඩන්නම් කියලා මෙයා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දානවා. මේ දරුවන්ට නෝනට තමන් දැනට හම්බ කරනවට වඩා වැඩි වැටුපක් ලැබෙනවා එතුමා නැති වුණොත් ජීවිත කාලෙටම හම්බෙන ලොකු රක්ෂණයක් දානවා. මේ රටේ නම් නෙමෙයි, මේ රටේ නම් රක්ෂණ සමාගම වැහිලා තියෙන්නේ අවුරුදු 5000ක් යනකොට. ඒ රටවල එක ගවර්න්මන්ට් එකේ එක දැම්මහම, රජයේ දැම්මහම ඒක තියෙනවා. ඒක රජයේ එකක් නිසා ඒ ස්ථිරයි. ලංකාවේ නම් දැම්මොත් එහෙම බැංකුව හොයාගන්නත් හම් වෙන්නේ නැහැ. බැංකුව තිබිච්චත් නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සේ දැම්මම හිතේ දහස් වුණා. මොකද මම අරක මතක් කරේ නැත්නම් අපේ මිනිස්සුත් ඕක කරන්න යන්න ඉඩ තියෙනවා. ගිහිල්ලා ආමඳුරනේ සල්ලිත් නැති වුණා, මුකුත් නැති වුණා කියලා කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලන්න මේ එයා හිත දෙන්න ගත විදිය. හරි අපූර්වයි. සිතේ බැඳීම් නිදහස් කරන විදිය අනේකාකාරයි. අර මම පින්නතුණු මතක් කරලා තියෙන කකුළු මස් කන්නාස හාමුදුරුවන්ගේ බැඳීම නැති කරපු විදිය. ඒ නිසා බැඳීමක් නැති කරන්නවා කියන්නේ අන්න ඒකට. සිතක තියෙන යම් ආසත්ත ස්වභාවයක් තියෙනවද ඒක කඩා ගන්න ඕන. එච්චරයි. එහෙම තමයි සිත් කඩන්න පුළුවන්. මේ වෙන තමයි සිත් බිඳින්න පුළුවන්. මොකද බැරි දැන් දවසක් එක මේ මහත්මයෙක් ඇවිල්ලා කිව්වා අනේ හාමුදුරනේ මට හරි කරදරයි මේ මම වැඩ කරන ආයතනයේ ප්‍රධානියගේ මට හරි කරදරයි කිව්වා මේ බොහොම ගැළු ළමෙක් මට මෙයාගේ මේ රස්සාවත් ඕන මෙතන වැඩ කරන්නත් ඕන මේවයින් බේරෙන්නත් ඕන කිව්වා මගෝ මවට පොඩි දෙයක් කියලා දෙන්නම් කිව්වා කරන්න පුළුවන්ද කියලා හා කිව්වා ගොඩ ගිහිල්ලා බොස් ළඟට ෆයිල් එහෙම අරගෙන ගියා බොස් ළඟට ඔයා මෙහෙම කළා නායි හාරලා කන්න කිව්වා තමන්ගේ හොටු ගොඩන්නේ කන්න දෙන්නේ දෙපාරක් විතර ගිහිල්ලා වගේ කන්න කිව්වා බොස් අනිවාර්ය කෑදෙද තියලා කිව්වා ඉතින් ගියාල්ලා මේ වැඩේ කරලා කොහොම හරි දැන් නිදහසේ ඉන්නවා දැන් එහෙම කරදරයක් නැහැ ගෝ ඉස්සර ඒ දන්නවනේ මිනිස්සුගේ සිත් ඕනට වඩා බැඳුනොත් ආයි දරුපු අවුල් ඒවා මේවත් අමතකයි. ඉතින් පස්සෙම දුවනවනේ මැරිලා අර ඇඹලිය වගේ දුවනවා. ඉතින් ඒවා සිත් කඩන්න පොඩි සිස්ටම් එකක් ක්‍රමයක් වැඩි ඉවරයි. සරල ක්‍රම. අපේ හිත කඩා ගන්නත් අපිට හැකියාව දෙන්න ඕන, අනුන්ගේ හිත කඩන්නත් අපිට හැකියාව දෙන්න ඕන. තේරුණා නේද? දැන් මං කරන්නේ මං හැමෝම පැහැදෙන විදියටද ඉන්න ඕන? නෑ, මට අපහදව ගන්න එකව මං අපහදව ගන්නත් දැනගන්න ඕන. ඇයි මේ යකා වැදුනොත් මට කරදරයක්නේ. තේරුණාද? එහෙනම් මං පුදුම විදියට කල්පනා කරලා දෙනවා මේ යකා කොහොමද අපහදව ගන්නෙ. උපායක් දන්න ඕන අපහදව ගන්න. ඒ නිසා පහදව ගන්න ඌමනා කියන පහදව ගන්නත් පුළුවන්, අපහදව ගන්න කියන අපහදව ගන්නත් කියාව දෙන්න ඕන. හොඳ පේන කෙනාට හොඳ පේන්නත් ඉඩ දෙන්න ඕන, නරක හොයන කෙනාට නරකම පේන කුණු කාපිය කියන උඩු ටික පෙන්වන්නත් ඕන. ඒ දෙපැත්තම තියෙනවා. ඉතින් දහම කියන්නේ අවශ්‍ය ආරම්භ මැදිය. බුද්ධිය ඥානය කියලා කියන්නේ අසීමාන්තික දෙයක්. මානව වර්ගයාට ලැබුණු මහා දායාදය, පරම දායාදය, ශ්‍රේෂ්ඨතම දායාදය මේ තථාගත සද්ධර්මයයි. සියලු මානව වර්ගය ආගම් ජාති වර්ග කුල මල ભેද නැතුව සද්ධර්මය සත්‍ය ජීවිතයේ යථාර්ථය පරම සත්‍ය කල්පිතයෙන් දෘෂ්ටියෙන් තොරව සොයා අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.